الحمد لله والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد صلى الله عليه وسلم. في سهودر سهودر يعني السلام عليكم ورحمة الله وبركاته. بي وبا حموة إني خلق بوضة بكسو وسير إلا دنت أورد بحك فمن كاليا إسلام في دلسو يحبت دين تياك جميعنا أبي سهودر Abdul Aziz Mahata Tama Addutu Palakurudu Kipya Oba Idriyata Nadimata Kalpanakara Keti Vistarayak Dima Finisa Me Sasat Patiya Pati Gata Karannauna Main Oho Adahas Karanne Islam සහ අනිකුත් ආගම් දර්ශන කොයි ලෙස වෙනස් වෙනවද කියා ඔබට කෙටි නිදසුනක් දීමයි. එන්න අපේ සහෝදර අබ්දුල් අසීස් මහතා.
ඉතිරිව මජ්ලිස්සුක්කු වර්ගයේ තන්දිරික්කුම් අල්ලාවෙන් නල්ලදියාල්ගලයි السلام عليكم ورحمة الله وبركاته. நான் புனித இஸ்லாம் மார்க்கத்துக்கு வந்து சுமார் 5 வருடங்கள் பூர்த்தி ஆயிட்டேன். அல்ஹம்துலில்லாஹ். சமூக இஸ்லாத்தை பற்றி சொத்த முடியாத மைக்கு வழங்குகிறேன். வசலாம். பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம். மகா காருணிக சாமதாபர அல்லாஹு தஆலாவின் நாமேல் மா ஆரம்ப கிரவி. மா ஆதரணீய முஸ்லிம் மௌபிய சகோதர சகோதரியினி, முஸ்லிம் நோன நாடாஹித்த மித்திரவர்கள், அவருக்கு பகக்கிட்ட பார்த்து அவருக்கு பகக்கிட்ட பிற இஸ்லாம் தர்ம வளர்ந்ததமா மலபாரத்து இஸ்லாமுக்கு தனு சிலி மண்டவர் கிட்ட ஹந்த நீமாக மகனை கசட் பத்திய சின்னோ ஒபாமோட்டை எதிர்பார்க்கிறந்த லதீமகன லோகேசிய முஸ்லிம் பிரசம்சா அஹிமேத் பெரிய மோகன் சேட்ட அலஹம்துல்லா மாஸ்பதிவம் பெறும். කතා කරන මමත් අහන ඔබත් එතන මේ ලෝකයේ ඉන්න සියලුම මනුස්සයා මනුෂ්‍ය වර්ගයා අපි මනුස්සයෙන් වශයෙන් නම් කරනවා. කුමන රටක, කුමන දේශයක, කුමන ජාතියක, කුමන කුලයක, කුමන වංශයක, කුමන ගෝත්‍රයක ඉපදී කුමන ආගමක් අදහුවත් අපි ඔබ සියලුම දෙනා එකම මනුෂ්‍යයෝ. எசியோடு மனுஷா அத்தரின் மனுஷன் அத்தரின் சுகட்டு சுகட்டு பெஞ்சில தீனா கேனும்மா பிரிமி வசே பொது வத்தாம பெஜால பிரிமி தொகல்லம் அப்பி மனுஷன் ஹத்தியதாய் சரக்கான் ஏமனான் மனுஷேன் வன் அப்பே சரீர பேட்டல தீன் ஏக்கம் ஆகாரேட்டு ශරීර අවයව පිහිටලා තියෙන එකම ආකාරය. මේ ලෝකේ ආරම්භයේ සිට මේ දක්වා සියලු මනුෂ්‍යයාගේ ශරීර එක හා සමානව එකම ඉන්ද්‍රියන් පද්ධතියක් තුළින් ක්‍රියාත්මක වෙනවා. සියලු මනුෂ්‍යයාගේ ශරීර ඉරියව් එක හා සමාන වගේම අදහස් බලාපොරොත්තු හා අපේක්ෂා එක හා සමානයි. හැම මිනිහෙකුගේම හැම ගැහැණියෙකුගේම බලාපොරොත්තු තම හොඳින් හොඳ මිනිහෙක්ව ගැහැණියෙක්ව වශයෙන් සමාජයේ ජීවත් වෙලා මැරෙලා යන්නේ. හොරෙක්, තක්කඩෙක්, මංකොල්ලකාරයෙක්, සමාජ දූෂකයන් සමාජයෙන් කොන් කරත් ඔවුන්ගේ බලාපොරොත්තු හොඳින් ඔවුන් හොරකම් කළා හරි හොඳින් ජීවත් වෙලා මැරලා යන කියන පරමාර්ථය තමයි ඔවුන්ගේ තියෙන්නේ. දැන් බලුවහම සියලුම මිනිස්යාගේ සිතුම් පැතුම් එක හා සමානයි. සියලුම මනුෂ්‍ය වර්ගයාගේ සිතුම් පැතුම් හා ශරීර අවයව එක හා සමාන නමුත් මනුෂ්‍ය වර්ගයා හතර අතට හැරිලා එක එක දෙවියන්ගෙන් පිහිට යදිනවා. එක එක දෙවියන් අදහනවා. එක එක දෙවියන් නමස්කාර කරනවා. එකම විදිය අදහස් සිතුවිලි හා ශරීර අවයවෙන් පිහිටි මේ මනුෂ්‍ය වර්ගයා එකම දෙවි කෙනෙකුෙන් පිහිට පැතුවත් එකම දෙවි කෙනෙක් නමස්කාර කළොත් එකම දෙවි කෙනෙක් වන්දනා කළොත් කිසිම වරදක් නැහැ. එහෙනම් මේ සමාන ආදි මනස් වර්ගයා හතර අතට හැරිලා එක එක දෙවියන්ගෙන් පිහිට යදින්නේ ඇයි? බුද්ධිමත් ලෝකය බුද්ධිමත් මනුෂ්‍යයා මේ ගැන සිතිය යුතු අවස්ථාව කල්පනා කළ යුතු අවස්ථාව ලැබිලා තියෙනවා. මෙතනවලුනි මේ මනුස්සයන් අතරින් එක කොටසක් ගස්කල් පර්වත ඉරහඳ තාරකා ආදී අපේ දෙවියන්නේ කියලා නමස්කාර කරනවා වඳිනවා. තව කොටසක් බුදු පිළිම ලෝක යක්ෂ රූප වෙස්ගත් දේව රූප මේවා අදිනවා යාත්‍රා කරනවා මේවා නමස්කාර කරනවා ඔවුන්ගේ දෙවියන් ඒ පිළිවන්ට සමාන කරනවා. තව කොටසක් පුරුෂයක් වලිදයක් දීමෙන් රත්තරෙන් තමෙන් ලෝකෙන් කොහොමද හදුවත් ඒ පුරුෂය ඔවුන්ගේ දෙවියන්ගේ ලාංඡනය කියලා අරගෙන ඒ විදිහට යාඥා කරනවා, නමස්කාර කරනවා, වන්දනා කරනවා. මේ වන්දනා කරන සෑම කෙනෙකු තුළම දේව භක්තිය සහජයෙන්ම පිහිටලා තියෙනවා. දෙවි කෙනෙක් පිළිබඳව හැඟීම, දෙවි කෙනෙක් පිළිබඳව ආකල්පය මේ සියලුම මනුස්ස වර්ගයාගේ චිත්ත සංතානයේ නොනැකී සදා පවතිනවා. ඒ පවතින ආකර්ෂණ ශක්තිය, ඒ දේව භක්තිය නියමිත මාර්ගයට හරවා ගන්නේ කොහොමද යන ප්‍රශ්නයයි මනුෂ්‍යයාට අපට කල්පනා කළ යුතු තියෙන්නේ. කොටසක් ගස්කල් පර්වත දේවාල පන්සල් අදහනකොට තව කොටසක් නාගයින් වැඩි සර්පයින් හිසමත දරාගත් යක්ෂ රූප දෙවියන් වශයෙන් අදහනවා. සමහර අය මනුස්සයෙන් වශයෙන් ඉපදී වැරේ සමහර හාස්කම් කළ අය දෙවියන්සේ සලකලා දෙවියන් අදහනවා. මේ අදහන ක්‍රම මනුස්ස වර්ගයේ අදහන අතර එක්තරා කොටසක් දෙවියන් උත්තරීතර බව, දෙවියන් අතිශ්‍රේෂ්ඨ බව, දෙවියන්ගේ අතිශ්‍රේෂ්ඨත්ව කිසිම පිළිවෙතකට ගහකට ගලකට ඉරකට හඳකට හෝ වෙන ඡාය රූපයකට සමාන නොකර ඒ අද්විතීය බලය ඇති දෙවියන්ගේ නියමය අනුව කිසිම පිළිවෙලකට හෝ සං ආවරණයකට දෙවියන්ව සීමා නොකර මේ ලෝකයේ කිසිම වස්තුවකට සමාන නොවන අසහාය ශ්‍රේෂ්ඨත්වයක් ඇති අසහාය ඒ අද්විතීය බලයක් ඇති දෙවියන් වහන්සේ තෝරාගෙන දෙවියන් වහන්සේගේ නියමය පරිදි එකම දිශාවකට හැරිලා එකම අවස්ථාවක එකම විදිහේ වන්දනාවක් කරනවා දෙවියන් යදිනවා. එහෙමනම් අපි මේ තෝරාගත යුත්තේ කොපමණද කියන එකයි ප්‍රශ්නේ. මෙතනෝනි එක හා සමාන ඉරියව් අදහස් අපේක්ෂා ඇති මනස් වර්ගයා හතර අතට ඇදලා එක එක පිළිවෙල දේව රූප ගස්කල් පර්වත යදිනවාට වඩා ඒ කිසිම දෙයකට දෙවියන්ව සමාන නොකර, කිසිම වස්තුවකට දෙවියන්ව සමාන නොකර, අතිශ්‍රේෂ්ඨ පූජනීය වස්තුව දෙවියන් වහන්සේය. ඒ දෙවියන් වහන්සේගේ අරට අපි කී කරුව මේ විදිහ අපි නමස්කාර කරනවා කියන හැඟීමෙන්, ඒ නියමිත සුදුසු දෙවියන් මනස වර්ගයාට අයිති එකම දෙවියන් වහන්සේ තෝරා ගැනීමට මහන්සි ගත්තොත් කොච්චර ලස්සනද. ඉස්ලාම් ධර්මය අවශ්‍ය වන්නේ බුද්ධමත් ඔබට මෙන්න මේ තර්කය හිතෙන් ඔබම තර්ක කර විග්‍රහ කර බැලුවොත් පමණයි. ඔබ හැම දෙනාම ඔබ දන්නවා සමහර විට ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, බෞද්ධ ආගම වෙන්න පුළුවන්, හින්දු දේව ධර්මය අදහන අය වෙන්න පුළුවන්. සියලුම දෙනා හොඳින් කල්පනා කරන්න තමන් අදහන ආගම මොකක්ද, මේ අද ආගමේ යථාර්ථය මොකක්ද, අපි අදහන දෙවිවරුන්ගේ ශක්තිය බලය පෙන්වන් කරලා තියෙන්නේ මොන විදිහටද කියලා. හොඳට බලන්න තමන් අදහන ආගමේ දෙවිවරුන්ගේ ඉතිහාසය. බලන්න තමන්ගේ ආගම පිළිබඳව, තමන් අදහන දේව වක්තිය පිළිබඳ විග්‍රහ කරලා බලන්න. මේ විග්‍රහ කරලා බලනවා නම් තමයි තමන්ගේ ආගම ගැන තමන්ට වැටහෙන්නේ. මම ඉස්ලාම ධර්මයේ තාවේ කිසි කෙනෙක්ගේ කීමද නෙමෙයි. කිසි කෙනෙක් මට පොරොන්දු වෙන්නේ නැහැ තාන්න බාන්න ගරු බොහොමල් සැලකිලි විලමු දල් දෙනවා ඉස්ලාමයට වරෙන්. ඔව් මගේ හිතෙන්ම තර්ක කළා, මගේ හිතෙන්ම වාද කළා, මගේ හිතෙන්ම තීරණය කළා. මේ ලෝකේ මිනිස්සයා වන අපිට අදට හෙටට හා අනාගතයට නිවැරදිව පිරිසිදුව නොවෙනස්ව අදහන්න පුළුවන් එකම ආගම ඉස්ලාම් ධර්මය. අන්නේ ඉස්ලාම් ධර්මය තමයි පිරිසිලා අදහනවා. අනිත් සියලුම බහුබූත අතාරිනවා කියලා හිතාගෙනයි මම ඉස්ලාම් ධර්මයට ආවේ. ඒ නිසා කිසි කෙනෙකුට ආඩම්බර වෙන්න බෑ. අල්හම්දුලිල්ලා මාන තීරණය කළේ මගේ චිත්ත ශක්තියෙන්, මගේ චිත්ත ධෛර්යයෙන්. මේ සහෝදරවරුන්ට මම කියන්න යන්නේ තමන්ගේ ආගම ගැන හොඳට හොයන්න, හොඳට සුවා බලන්න, සෝන බලලා තීරණය කරන්න. මට ටිකක් කියලා දෙන්න. හින්දු දේව වක්තිය, බෞද්ධ ආගම, ක්‍රිස්තියානි ආගම, මේ සියලුම ආගම්වල එක එක කාලයට, දේශයට, රටට, සමාජයට අනුව වෙනස් වෙලා තියෙනවා. බුද්ධ ආගම, හින්දු ආගම, ජෛන ආගම, ක්‍රිස්තියානි ආගම, යුදුවන්ගේ ආගම, මේ හැම ආගමක්ම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක ඉඳලා මේ දක්වා වරින් වර කඩින් කඩ, කාලෙන් කාලයට, රටෙන් රටට, සමාජයෙන් සමාජයට, මිනිසාගේ මිනිසාට, ජාතියෙන් ජාතියට වෙනස් වෙලා තියෙනවා. එහෙම නොවෙනස්සේ එදා සිට අද දක්වා යම් කිසි ආගමක් මේ ලෝකෙ පවතිනවද? කිසිම සමාජයකට, රටකට, දේශයකට, ගමකට, ජන සමූහයකට නොවෙනස්ව එක විදිහටම අකම්මව යම් කිසි අගදහීමක් තියෙනවද? ඒ තියෙනවා නම් තියෙන්නේ ඉස්ලාම් ධර්මයේ පමණයි. ඉස්ලාම් ධර්මයේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. රට වෙනස් වුණාට, මිනිස් වෙනස් වුණාට, සමාජ පරිවර්තනය වුණා කියලා ඉස්ලාම් ධර්මය වෙනස් කරන්න බෑ. ඉස්ලාම් ධර්මයේ කිසිසේත් මේ ලෝ විනාශ වෙනතුරු ඉස්ලාම් ධර්මයේ අංශයක්, නොවේ අංශයක් පවා හලවන්න බෑ, වෙනස් කරන්න බෑ. එහෙනම් අනිත් ආගම් හලවුනේ ඇයි? අනිත් ආගම් වලින් වෙනස් වුණේ ඇයි? අනිත් ආගම් සමාජයෙන් සමාජයට, රටෙන් රටට, මිනිස් වර්ගයාගෙන් වර්ගයාට වෙනස් වෙන්නේ ඇයි? කොහොමදන්නේ? ඒ වෙනස් වෙන්නේ ඒ හැම ආගමක්ම නිර්මාණය වෙලා තින්නේ නිර්මාණය කරලා තියෙන්නේ මනුස්සයා. මනුස්සයා විසින් නිර්මාණය කරන ලද හැම එකක්ම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කවදාවත්. මනුස්සයා විසින් නිර්මාණය කළ කිසිම ආගමක් මනුස්සයාට අංග සම්පූර්ණ කරන්න බෑ. ඉස්ලාම් ධර්මය ඒ විදිහ නිර්මාණය කරපු එකක් නෙමෙයි. මිනිසාව නිර්මාණය කරන ලද, මිනිසාව ලොවට බිහි කරන ලද, ලෝකය මවන ලද, වස්තුව මවන ලද ඒ මහා කාර්මික පරම දාවර අල්ලාහ් තාලාගේ දේව නියමයේ අනුව කරනවා. ඉස්ලාම් ධර්මය මිනිසාට තේරුම් ගන්න හරිම ලේසි. බුද්ධිමත්ව හිතනවා නම්, කල්පනාකාරී හිතනවා නම් ඉස්ලාම් ධර්මය තරම් ලේසියෙන් හිතට තේරුම් ගන්න වෙන කිසිදු ආගමක් ලෝකේ නැහැ. මේ අනාගතයේ සිදුවේ කිසිදු සියල්ල පිළිබඳ නිශ්චය වශයෙන්ම කල්පියා දැනුම් දෙයක් කිසිදු උපකරණයක් මේ දක්වා මේ සාධින් සොයාගෙන නැහැ. බෝසෙන් සිද්ධියක් සිදුවන වෙතදී හෝ සිදුව පසුවම ඒ ගැන ඔබට දැනගන්න පුළුවන් වෙන්නේ අවසන් වූ සිද්ධීන් නේද? සියුම් අංශයන් බොහෝමයක්ම දැනගන්න හැකි තත්ත්වයක් තියෙනවා. සිදුවන සිද්ධීන් පිළිබඳ අංග අසම්පූර්ණ අපහැදිලි දැනුමකි මිනිසා සතුව ඇත්තේ. මේන් මිනිසාගේ දැනීමේ අසම්පූර්ණ බව හා දුබලභාවය ඉතාම පැහැදිලිව පෙන්වන කරනවා. යන් දුබලතාවයකින් කාලයන්ගෙන් යුත් මිනිසා කෙතරම් බුද්ධියෙන් කටයුතු කළද සර්ව සම්පූර්ණ ජීවන ක්‍රමයක් පිළියෙල කරගත හැකිද? මේ අසාධ්‍ය වූ ප්‍රයත්නයක්ම බව මානව ඉතිහාසයම සාක්ෂි දරනවා. ලෝකයේ එදා පටන් අද දක්වා කලින් කල විද්වතුන්, චින්තකයෝ, දාර්ශනිකයෝ හා නොයෙක් අන්දමේ බුද්ධිමත්තුන් බිහි වුණා. සමුළු අවධානය යොදා නොයෙක් සැලසුම් ඇති කළා. ආර්ථික, දේශපාලන, සමාජ හා ආගම සංස්කෘතීන් නොයෙක් අන්දමේ නීති රීතීන් සිද්ධාන්තයන් සැලසුම් කර දුන්නා. නමුත් කාලයාගේ අවෑමෙන් නිශ්චල නුසුදුසේ ප්‍රතික්ෂේප කළා. පසු පාතෙන් මේ අඩුපාඩු ගැන සටකට ධම්මා. ආගමික අංශයෙන් මෙසේ නුසුදුසේ ප්‍රතික්ෂේප කරන ලද ආගම් බොහෝමයක් ගැන අපි දන්නවා. මේ මූලික හේතුව සම්පූර්ණ බුද්ධිමත් මිනිසාම මේවා නිර්මාණය කර දීමයි. අනාගතයේ නිසුදුසියයි ප්‍රතික්ෂේප කළ නොහැකි සෑම කල්හිම එකසේ මිනිසාට මඟ පෙන්විය හැකි සෑම කලකම මිනිසාට අනුගමනය කළ හැකි සර්ව සම්පූර්ණ ජීවන මාර්ගයක් ලබාගත හැකි ක්‍රමය මොකක්ද? ඔව්, කාලක්‍රමයේම හොඳින් දන්නා සර්වඥයෙකුට පමණි එවන්නක් නිපදවිය හැක්කේ. මිනිසාත් නික්මඟ පෙන්විය හැකි වන්නේ එවැනි සලස්මකට පමණයි. මෙවන් ක්‍රමයකට අපි ඉස්ලාම් ජීවන සලස්මයයි කියනවා. මේ මිනිසා විසින් ප්‍රබන්ධනය කරන ලද්දක් නොවේ. මේ මිනිසාත් ඔහු උදෙසා වූ අනෙකුත් වස්තුන් සියල්ලද මවාලු සර්ව බලධාරී අල්ලාහ් තාලා විසින් මිනිසාට සකසා දෙන ලද ජීවන ක්‍රමයයි. මේක අපි ඉස්ලාම් ධර්මය කියලා හඳුන්වනවා. අපි දැන් ටිකක් හරි බලමු. අපි අදහන අපේ සහෝදරවරු සමහර අය අදහන මේ මිනිස්සුන් සමහර අදහන ආගම ගැන බුද්ධ ආගම ගැන ගන්ද බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ප්‍රතිෂ්ඨ කෙනෙක් උන්වහන්සේ පන්සේ සුද්ධෝදන මහාමායා කියන රජපෞලේ එකම පුතා. ඔහු තරුණ වේද විවාහ පත්‍රලා දරුවෙකුත් ලැබුණාන් පස්සේ මහණ වෙලා මේ ජීවිතයේ අනිත්‍ය බව තේරුම්ගෙන මේ ජීවිතය පිළිබඳව හිත පිළිබඳව විශාල දර්ශනයක් ඉදිරිපත් කළා. ඒ දර්ශනය තුළින් මිනිසාගේ තණ්හාව නැති කළොත් මිනිසා වරින් වර උපදිනවා. ඒ උපදීම නැති කරන්න පුළුවන් ඒක ස්ථානයේ නිවන. ඒ නිවන් දකින්න මිනිසාගේ තෘෂ්ණාව නැති කළ යුතු යන ජීවන මාර්ගය නැත්නම් ආරම්භක සලස්ම ආගමික දර්ශනය බුදුන් වහන්සේ පෙන්නුම් කළ දර්ශනය ඇති. එතකොට මේ බුද්ධානුව මේ බුදු දර්ශනයම රටින් රටට වෙනස් විදියට ප්‍රදාන. දැන් ලංකාවේ තියෙන බුද්ධාගම නෙමෙයි චීනෙට ගිහිල්ලා බලුවාම ඒ මිනිස්සු අදහන්නේ වෙන විදියට. ගුරුමෙට ගියාම තව විදියට, සියමෙට ගියාම තවත් විදියට, තායිලන්තෙට ගියාම තවත් විදියට ප්‍රදාන. ඒ මේ වෙනස් වෙන බුද්ධ දර්ශනය රටින් රටට, සමාජයෙන් සමාජයට, කාලෙන් කාලයට වෙනස් වෙලා තියෙනවා. ආදහිලි ක්‍රමයේ වෙනස්කම් තියෙනවා. බුද්ධ දර්ශනයේ එක ස්ථානයක්, එක පොයින්ට් එකක් මේ සහෝදරුන් කියනවා. බුදු දේශනාවේ කියනවා තුන්වන්සේ මිනිස්සු ඇති වෙන්නේ මැරෙන්නේ උපදින්නේ ඔහුගේ සිතේ ඇතිවන කර්ම සිතුවිලි අනුව කියලා. ඒක පාලි භාෂාවෙන් බුදුන් වහන්සේ දේශනා කළා කියනවා. චේතනා අහං වික්ඛවේ කම්මං වදාමි කියලා. ඕනෑම පඬිතුම හඳුනනම කියනවා. මම එක දෙයක් මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම බුද්ධාගමට පහර ගහනවා, මඩ ගහනවා නෙමෙයි. බුද්ධාගම අගෞරවයට පාත් කරනවා නෙමෙයි. මේ සමදරවරුන්ගේ දැනගැනීම සඳහා, මේ සහෝදරවරුන්ගේ බුද්ධිය වැඩි දියුණු කිරීම සඳහා විස්තර කිරීමක් ඕනයි. තම ආගමදීම කරන්නේ මිනිසා සමගයවා. ඒ අතරින් සුදුසුම මිනිසාගේ ආගම තෝරා ගැනීම මේ සහෝදරවරුන්ගේ යුතුකම. එක කාරණයක් තව එකක් කියන්න ඕනේ. මම කතා කරන්නේ බුද්ධ ආගම ගැන නොදන්නේ කියන එක අවධානයෙන් මතක් කරන්න ඕනේ. මිත්‍රවරුනි, දවසුනාසේ පාලි භාෂාවෙන් කියපු ගාථාව මොනවද? වික්ෂුනි, මම කර්මය කියලා හඳුන්වන්නේ චේතනාව. චේතනා අහං වික්ඛවේ කම්මවත. ඒ කියන විදිහට චේතනාව නිසා තමයි කර්මය ඇති වෙන්නේ. චේතනාවක් තියෙන මිනිහෙක් ඉන්නවා. මිනිහෙක් රැඳෙන හිතක් නැහැ. යම්කිසි මිනිහෙකුට හිතක් තියෙනවා. හිත නැත්නම් රූපයක් නැහැ, රූපේ නැත්නම් හිතක් නැහැ. එහෙනම් රූපයයි හිතයි දෙකම ඇති වුණාම පස්සේ තමයි යාගේ චේතනාව හා කර්මය භවයේ පුරා පරිසරණා වෙන්න පුළුවන්. චේතනාවත් කර්මයක් නැත්තන ශරීරයක් නැහැ. එහෙමනම් චේතනාව නිසා මිනිසා කර්මයට කැටෙලා ඒ භවයේ මේ සංසාරේ තනින් තනේ මෙරි මෙරි ඉපදිනව නම් මිනිසෙක් ඉන්න ඕන චේතනාවක් තියෙන. චේතනාවක් තියෙන මිනිහෙක් ඉන්න ඕන, මිනිහෙක් ඉන්න චේතනාවක් තියෙන. සිතුවිල්ලක් තියෙනවා, හිතක් තියෙනවා. මගේ තර්කය මිනිසාද ඉස්සලාම ඇතුළේ චේතනාව කර්මය. ඒක අහන්න හොඳ ආවුනක්. එතෙන්දී බුද්ධ දර්ශනේ අඩුපාඩුව ඉතාමත් පැහැදිලිව පේනවා. ඉස්ලාම් ධර්මය අන්න එතෙන්දී අපිට පිට වෙනවා. චේතනාවයි හිතයි සහිත මිනිහා යම් කිසි දවසක නිර්මාණය වෙන්න ඕනේ. ඒ නිර්මාණය වෙනන් පස්සේ තමයි හදන්න ඕනේ යම් කිසි කෙනෙක් ඇති කරන්න ඕනේ, දෙහි කරන්න ඕනේ. චේතනාවක් සහිත මිනිහෙක් මේ ලෝකෙට එක දවසක මීට අවුරුදු කෝටි ගණනකට ඉස්සෙල්ලා සර්වබලධාරී දෙවි කෙනෙක් විසින් මේ දෙවියන් එදත් අදත් හෙටත් ඒ විදිහට උන්න විදිහටම ඉන්නවා. මිනිසා ආරම්භ කළ දෙවියන් ඒ මිනිසාව ආරම්භ කළේ හිත හා ශරීරය එකම වෙලාවේ. ඒ ආරම්භයේ සිට අද දක්වා තමයි මිනිසා වර්ධනය වෙලා තියෙන්නේ. චේතනාව හිතයි සහිත මිනිහා නිර්මාණය කළයන් පස්සේ තමයි මිනිහාගේ ප්‍රවර්ධනය කෙනෙක් තමයි නිස්පරපුවේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ පෙන්වේ මේ චේතනාව නවත්වන හැටි. මිනිසාගේ චේතනා ස්ථිරදි නවත්වන හැටි. නමුත් වැරදි චේතන එය පෙන්වෙන්නේ මිනිසා ඉස්සෙල්ලා ඇතුළේ කොතනින්ද කියලා. පෙන්වන්න තරම් ශක්තියක් නැහැ. දර්ශනය විශාලයි. දවසේ පෙන්ව බුදු දර්ශනය විශාලයි. සුපස්නයක් වගේ සංසර්ගයක්. බුදුන් වහන්සේ පිළිගන්නවා ලෝකයේ දෙවියන් හිටිය බව. දෙවියන් ඉන්න බව. ඒ සමදරවල දන්නවා බුද්ධාගමයා මෙතන ඉන්නවනම් අහනවනම් බුදුන් වහන්සේ බුද්ධත්වයේ ලබන පළවෙනි දවසේ රාත්‍රියේ පාන්දර දේශනා කළේ දේශනාව මොකක්ද? ඒකට පාලියෙන් කියනවා ධම්මචක්කප්පවත්ත සූත්‍රය කියලා. සිංහලෙන් කියනවා ධම්මචක්කප්පවත්ත සූත්‍රය කියලා. ඒ ධම්මචක්කප්පවත්ත සූත්‍රය දේශනා කළේ දෙවියන් සහිත ලෝකයට. දෙවියන් එනම් බුදුන් වහන්සේ බුදු බව ලැබුණ පසුපට උන්වහන්සේ දන්නවා මේ ලෝකයේ දෙවි කෙනෙක් දෙවිවරු දෙවි කෙනෙක් හිටිය බව පිළිගන්නවා. පිළිගත් නිසා තමයි ධම්මසක් දවසම සූත්‍රය දේශනා කළේ. මේ උන්වහන්සේ දේශනා කරපු ධම්මසක් වතුන් සූත්‍රය දේශනා කළේ දෙවියන්ට නම් ඒ දෙවියන් එදා සිට අද දක්වා සිටින බව නොරහස. අන්න ඒ දෙවියන් තමයි අපි සේවයේ යුත්තේ. ඒ දෙවියන් කවුද? දැන් බුදුහාමුදුරුවන්ගේ බුද්ධාගම දහනයි දේව රූප වලට වඳිනවා. හතරගම දෙවියන් තමයි Hindu භක්තිකේ. දැන් කතා කරන Hindu භක්තිකේ ඉන්නවනම් හතරගම ගිහිල්ලා වඳිනවා. හතරගම දෙවියෝ කියන්නේ කවුද? කන්ද කුමාර කියලා ඉතිරි කෙනෙක්. කන්ද කුමාර කඳ සෙදෙනු කන්ද ස්වාමි අන්තිමේ හාස්කම් පවත්තන ගම්හින් තුරුතුරු හාස්කම් වල දරුණාට පස්සේ එයා හතරගම දෙවියෝ හිටියා. අද හතරගම සිද්ධිය ගන්න හතරගම දේවාලයට ගියාම නැති බැරි අහිංසක මිනිස්සු රුපියල් 5ක් දෙන පූජවත්තියක් දීලා කපුවට දෙලා යාත්‍රා කරනවා. රුපියල් 5ක් යාත්‍රා කරන්නේ බොහොම ටිකයි යාත්‍රා. උනන් සල්ලි කාල රුපියල් 100ක් දීලා මල් පූජාවට දුන්නා. කපුරාල ටිකක් වැඩියෙන් යාත්‍රා. 500ක් දීලා අම්පති අමති කෙනෙක් නැති කෙනෙක් නැත්තම් ලොකු කෝටිපතියෙක් කියලා අනේ මට දෙන්නේ පිට වෙන්න කියලා පූජාවට ලොකුවට දුන්නාම කපුව තව ටිකක් වැඩියෙන් යාත්‍රා. ඒ දෙවිය සල්ලි වලට යටත් වෙනවා. මේ දෙවියන් රුපියල් 5 දෙනෙක් කරාට වැඩිය රුපියල් 500 දෙනෙක් කරාට යාත්‍රා කරන්නේ ඒ 5 දෙනෙක් කරා දුප්පත් මිනිහගේ සල්ලි නෙවෙයිද? මොකද වෙන්නේ? මේ පූජා කරන සල්ලි වලින් අර මිනිස්සුන් රවට්ටලා යාත්‍රා කළා. ඒ පූජාරියලා ඒ දේවාලයේ ඉන්න කපුරාල්ලා පෝෂණය වෙනවා, පවුල් පෝෂණය වෙනවා. අතරම් කම වගේ චේන් දාලා කරේ දාලා අද බෙන්ස් කාර් වල යනවා. මොවට අන්ධ භක්තියෝ ධන ගහගෙන තරලි තරලි ගිහිල්ලා සල්ලි කෑම පූජා කරනවා. දෙවියන්ට මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. නියම දෙවියන්ට මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. මිනිසා ඒ දෙවියන්ගේ මාර්ගයේ යාත්‍රා කරනවා මිස ඒ දෙවියන් සල්ලි වලට පූජාවට යට වෙන්නේ නැහැ. පගාවට යට වෙන්නේ නැහැ. තව තාක්කයක් තමයි. හතරගම දෙවියන්ගේ බිරිඳ හත් දෙනෙක් ඉතිය වල්ලිය අම්මා. කළු කම්බලි, සඳ කම්බලි, රත්න කම්බලි. සමහරු කතරගමේ බිරිඳ වගා. මේක දේවත්වයද? මේක දේව භක්තියද? ලකිත. සමන් හතුරුකමක් කලා එක්කෙනෙකුට පොඩි විනයක් කරන්න බැලුව ගිහිල්ලා කල් වල්ලිය අම්මගේ කෝලේ පඩු දානවා. වල්ලිය අම්ම කියන්නේ කතරගම දෙවි කරන මිනිස්සු අදහන අන්ද ස්වාමීගේ බිරිඳ. එයාට පවුල් හතක් හිටියා. දැන් කියන්න පුළුවන් හින්දු පක්ෂික සහෝදරවරුන්ට විශ්ව දෙවියන්. විශ්ව දෙවියන්ගේ ඉතිහාස කතාව ගත්තත් එහෙම තමයි. පූණියන් දෙවියෝ කියලා ගන්න. මේ නයි රූප ඔළුවේ දාගෙන ලොකු පිළිමයක් තමන්ට කොඩි විනයක් කළාම හූනියන් දෙවියන් ලව්ව කපන්නේ. සේරම පුහු මත මිනිස්සුන්ව සූරාකෑමේ ක්‍රම හදලා පෙන්නපු දේවල්. පූජවට්ටියකට සල්ලිවලට කඩසිරේකට පච්ච වේච්චියකට දෙවියන් වහලවන්න බෑ. පල්ලි අම්මා කොහලේ පඳුරු දැම්ම කියලා තමන්ට හතුරුකමක් කරපු කෙනෙකුට ඔවුන්ට වද බන්ධන දෙන්න බෑ. එහෙම ශක්තියක් තියෙනවා නම් ඒ දෙවියන්ට ඇයි මේ අහිංසක මිනිස්සුන්ගේ පුදු පඳුරු ගන්නෙ? එයාට වැරද්ද කරුප් එක්කරාට කෙලින්ම අක්ෂුව දෙන්න පුළුවන්. අපේ හිතින්ම හිතලා නේද දෙවියනේ මේක කරපංකුවා. ඒ පඳුරු දෙන්න ඕනද මේකට? පූජවර්ජයක් දෙන්න ඕනද? අපුරු පත්තු කරන්න ඕනද? පාප පත්තු කරන්න ඕනද? මිනිහා පිරිසුදු නම් දෙවියන්ට එච්චර දෙයක් තියනවා නම් බලලා දෙන්න පුළුවන් නේද හොල්ලා. සමහරව තරහ වෙන්න පුළුවන් සමහර වෙලාවට. බාගෙන වරදවා හිතන්න පුළුවන්. මනවත් මේ දෙවිවරු තේරම අදහලා තියෙනවා. පස්සමන් දෙවිවරු ගැන හොයලා තියෙනවා. පොළට යන්න. පොළේ පාරයිනේ. අපේ ලංකාවේ කොළකට ගියාම වෙළඳ කොළකට ගියාම පාරයිනේ ඉතිරිද්ද කොළ කෑල්ලක් දාලා ඒකට හොඳ ලස්සන රාමු කරලා මූණු පැලකේ අත්වල සිට මල් පාපිත වාහනය කියලා අතරගම දෙවියන්ගේ රූප රාමු තියෙනවා. විෂ්ණු දෙවියන්ගේ රාමු රූප. මේවා අපේ අර මිනිහා ටෙස්ට් එකේ මුද්‍රණය කරලා හොඳට රාමු කරලා ලස්සනට මිනිස්සුන්ගේ සල්ලි ගන්න පුළුවන් විදිහට මේ දේව රූපෙ මේ ඉතිරිසු කළ කැලේස් කියලා පොලේ ලාබයි ලාබයි කතරගම දෙවියන්ගේ රූපෙ කියලා විකුණනකොට අපේ අම්මලා තාත්තලා සමහර මොඩය ගිහිල්ලා රුපියල් 10 15 25 දීලා අරක ගෙදර ගෙනල්ලා තවත් හොඳ පෙට්ටියක ඇතුළත ඒක දාලා ආලක්පත් කළ අන්ව අනේ දෙවියනේ මට උදව් වෙන්න මට පිට වෙන්න කියලා. ඇයි පොළට ගිය වෙලාවේ අර වෙළඳන් කරන මිනිහා ඉතිරිදි කොළ කෑල්ල උඩ තියාගෙන ඒ දේව රූප වෙළඳන් කරනකොට ඒ මිනිහට එතන වෙළඳුත් මොකද වෙන්නේ? මම පොළට ආව දෙවියනේ බඩු ගන්න ඒ ගමන් දෙවියන්ගේ රූපෙ දැක්කම වෙන්න වෙන්න කියලා යන්න ගෙදර ගිහිල්ලා වන්දිනු දෙවියන් දෙච්චර ශක්තිය මේ කතරගම දෙවියන්ගේ තියෙනවා නම් කොතනක් පිට වෙන්න පුළුවා. මේක තමයි සහෝදරවරුනි අන්ධ භක්තිය කියන්නේ. අන්ධ විශ්වාසය. වැරදි විශ්වාසය. වැරදි විශ්වාසයෙන් කරන ඇදහිම වැරදි. වැරදි ඇදහිමට පිටපත් වරදිනවා. ඊශ්වර දෙවිය වාහනේ ගුණ සුදු ගුණ අන්දෙකුරට තියෙනවා හොඳ දන්වලක් තාරා තියෙනවා. මේක ඊශ්වර දෙවියන්ගේ වාහන. ඊශ්වර දෙවියන්ගේ සුදු ගුණාගේ සිටි. මේ රූපේ හින්දු භක්ති කියලා සරස්වති දේවිය කියලා පාඩම් හිටින්න ළමයින්ට ඉස්කෝලේ යන මතකම තියෙන සරස්වති මන්ත්‍රය කියලා මතුරල ඒක පූජා කරනවා. ඊළඟට සක්තින දෙවිය කියලා ඉස්සර කාලේ පත්තිනිය අම්මා කියලා කෙනෙක් නේද දුක් දුර කරාලු. ඒ මරණලු එයාට පස්සේ පත්තිනි දෙවියන් අදහනවා මේ නේද දුක් සමිස්කාරය.
සසේරම කුහු ඇදහි කුහු විශ්වාස කුහු මත
දෙවියන් මිනිසාගෙන් මේව බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ඒ දෙවියන් කවුද?
හ්ම්. මිනිසාට පිහිට වේත් හැකි, පිහිට සතිය හැකි, ප්‍රතිය යුතු නියම දෙවියන් අපි හොයනවා.
මේ බහුදේව විශ්වාසය තුළ
බුද්ධ ආගමේ, හින්දු ආගමේ, ක්‍රිස්තියානි ආගමේ මේ දේව විශ්වාසයන් තුළ ඒ දේව සාහිත්‍යයම කියනවා ඒ දෙවිවරුන්ගේ නායක දෙවි කරගෙනක් ඉන්නවා කියලා.
දැන් බුදුන් වහන්සේ වහතු දන්නවා
මහා බ්‍රහ්ම කියලා දෙවි කෙනෙක් ඉන්නවලු කියලා. පෙන්නනවා ඒක. ඒ දෙවියන් නන්දනවා මහා බ්‍රහ්ම හැටියට. ඒ මහා බ්‍රහ්මයා තමයි මේ ලෝකේ ඉන්න දෙවිවරු සේවම් පාලනය කරන්නේ. අතරගම විෂ්ණු සමන්ත සත්ත්‍විනි දැඩිමුන්න බලකාර හෝනියන් කියලා මේ දෙවිවරු ඒ වැඩ කොටස් බාර දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ ප්‍රධාන දෙවි. ඒ දෙවියන්ගේ ඕඩර පිටසමනේ අය වැඩ කරන්නේ. අපි ඒ ඕඩර අරගෙන වැඩ කරන අය දෙවිවරු තමයි කොක්කු ගහගෙන කම්බි ගහගෙන ඊත් මල්වත් යඩගෙන කොරගෙන බස් ප්‍රෝගන සල්ලි දීලා ඉන්නේ.
මේ වෙනස් කරන්න එකක් හිතන්න. මේ හැම දේව විශ්වාස භක්තියෙක් තුළම හොඳටම දන්නවා ප්‍රධාන දෙවි කෙනෙක් ඉන්නවා මේ ලෝකෙ කියලා.
ප්‍රවරුණි අන්නේ දෙවියන් හොයන්න ඉස්ලාමයට පිවිසෙන ඒ දෙවියන් දකින්න පුළුවන් හින්දු ආගමේ ඉඳලා නෙවෙයි. ඒ දෙවියන් ගැන හොයන්න පුළුවන් බුද්ධ ආගමේ ඉඳලා නෙවෙයි. ඒ දෙවියන් පිට ලබන්න පුළුවන් ක්‍රිස්තියානි ආගමේ ඉඳලා නෙවෙයි. ඒ දෙවියන්ගෙන් තමන්ට දිනු උදා කරගන්න පුළුවන් අනිත් ආගම් වල ඉඳලා නෙවෙයි. එන්න ඉස්ලාම් ධර්මයේ සිවිසෙන්න ඉස්ලාම් ධර්මයේ අදහන්න ඉස්ලාම් ආගම. අන්න එවිට ඔබට සුදුසු නායක දෙවියන් මිනිසාට පිහිට විය හැකි, මිනිසාට උදව් කළ හැකි, මිනිසාට සමීපව ඉන්න, මිනිසාට උරුම එක් සරවලදාවේ අල්ලාහ් තාලා ඔබට අඳුනගන්න පුළුවන් එන්න ඉස්ලාම් ධර්මයේ. ඉස්ලාම් ධර්මයේ ආරම්භවන්න ඔබට තේරෙයි අර ඔබේ හිතේ තිබුණු බර ලොකු ගලක් ඔලුව උඩ තිබිලා අයින් කළා වගේ වෙනවා. දෙවියන්ට වැඩි පූජා කරනවා කතරගම දෙවිය තරහයි. කතර දෙවියන්ට පූජාවක්ය දුන්නාම විෂ්ණු පූජා තරහයි. ඒ ගමේ බෙදී ගිහල් වල දෙයක් හදනවම පත්තිනිය අම්මට බාර වෙනවා, කතරගම දෙවියන්ට බාර වෙනවා, විෂ්ණු දෙවියන්ට බාර වෙනවා, පොල් ගස් බඳිනවා, පොල් කොළ බඳිනවා.
ඒක තේරුම බොරු වෙන්නේ. ටිකක් හිතන්නකෝ. එන්න කතරගම දෙවියන්ට බාර වෙනවම අපිට තේරෙන්නේ නැද්ද, හිතෙන්නේ නැද්ද අනේ විෂ්ණු දෙවියන්ටත් එකක් බාර වෙනවා ඒ දෙය තරහයි කියලා.
පත්තිනි අම්මට බාර වෙනට අනිත් දෙය තරහයි. ඒවා සහෝදර වරුනි සුළු ආකල්ප, මිත්‍යා විශ්වාස, මිනිසා සූරාකා මේ ක්‍රමයක්, මොනතරම් උදල් සම්භාරයක්, මොනතරම් අල්ලි ගොඩක්, මොනතරම් කලවර දේවල් අපි නාස්ති කරනවාද මේ අහක යන වැඩවලට. අහක දෙවියන්නේ කියලා හඳුන්වන මේ ව්‍යාජ නාම වලට.
එනිසා සහෝදර වරුනි
ඉස්ලාම් ධර්මයට පිහිටලා මිනිසාට සුදුසු දෙවියන් තෝරා ගන්න. ඒ දෙවියන්ට සමීප වෙන්න, ඒ දෙවියන්ට කිට්ටු වෙන්න, ඒ දෙවියන් අදහන ක්‍රමය ගන්න, දෙවියන් හොයාගන්න ක්‍රමය ගැන මුස්ලිම් වරු එක්ක සාකච්ඡා කරනවා.
ඉතින් මේ තව කතාවක් කියන්න තියෙනවා. මුස්ලිම් ආගමේ සමහර සහෝදරවරු ඉස්ලාම් වරු හැටියට මුස්ලිම් වරු හැටියට වැරදි ආවද කරන අය දැකලා මේ සමතරෝ ඉස්ලාමයේ මේ කියලා තීරණය කරන්නේ. ඉස්ලාම් ධර්මය කියන්නේ ඉස්ලාම් වැරදි විදිහට අදහන අයගේ දිහා බලලා අදහන එක නෙමෙයි. ඉස්ලාම් ධර්මය කියන්නේ අල් කුරානයේ අල් හදීස්. අල් කුරානයේ අල් හදීස් මේ දෙක තමයි ඉස්ලාම් ධර්මය. අල්ලාහ් තාලා පිළිගැනීම, නබිතුමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා උන්වහන්සේගේ දේව දූතයා හැටියට පිළිගෙන විශ්වාස කිරීම, දැඩි ඊමානය යුතුව විශ්වාස කිරීමයි ඉස්ලාම් ධර්මය. අද ඉඳලා අතහරින්න බහුබූත ඇදහිලි. අද ඉඳලා අමතක කරන්න බහුබූත දේව විශ්වාස. අද ඉඳලා අමතක කරන්න තමන් අදහන 7ට 15ට දේවල්. අදාලා ඇදහිලිකම සම්පූර්ණයෙන්ම අමතක කළා. ඉස්ලාම් ධර්මය ගැන හොයලා විග්‍රහ කළා, තර්ක කළා, ධර්මය සමග පිරිසෙන්නේ ඉස්ලාම් ධර්මයට. ඉස්ලාම් ධර්මයට ඇහිලා බලන්න අපේ දෙවියෝ කවුද, අපි මෙච්චර කල් ඇදහුවේ කවුද, අපිට මනුෂ්‍යයාට සුදුසු දෙවියන් කවුද කියලා. අන්න එතකොටයි ඔබට තේරෙන්නේ අපි මෙතෙක් කල් ගිහිල්ලා තියෙන වැරදි පාරේ දැන් තමයි අපිට ඉස්තර දෙවියන් වහන්සේ හම්බ වුණේ, අපි උන්වහන්සේ සරණ යනවා කියලා කාලීම කියලා ඉස්ලාම් ධර්මයේ තියෙන්නේ. ඉස්ලාම් ධර්මයේ පිළිබඳව කතා කරන්න බය වෙන්න එපා. සමහර විට සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි අය ඉස්ලාම් ධර්මය ගැන කතා කරන්න බයයි. මම දන්නවා ඉස්ලාම් ධර්මය කතා කරන්න කිසිසේත් බයෙන් පා ශ්‍රී ලංකාවේ අපි ඉස්ලාම් ධර්මය පිළිබඳව කතා කරන්න අයිතියක් ශ්‍රී ලංකාවේ සිංහල, හින්දු, මුස්ලිම් තුන්බුල්ලටම එක හා සමානව තියෙනවා. කොහොමද තියෙන්නේ? මොකද ඉතිහාසය? සීතාවක රාජසිංහ රාජධානිය බෙදවැටීම පසු පුතුසිගේ සතුරු රාජධානියට මහනුවර රාජධානිය, පුතුසිගේ පරාවාරීම පිළිබඳ මහනුවර රජුට සහාය වූයේ මුස්ලිම්වරු. රාජසිංහ රජු මුස්ලිම්වරුන්ගේ සහාය සහායකර සටන් කිරීමට ප්‍රතිපකාරයක් ප්‍රතිපකාර සලස්ව කරෙන් මුස්ලිම් මහනුවර පදිංචි කරවා කරන ප්‍රදේශයේ රාජවාසයේ දුන්නා. අකුරණ ප්‍රදේශයේ තෑග වශයෙන් දුන්නා. ලන්නේ කිවෙන්න ඉංග්‍රීසි යුගයේ ඔවුන් පිටු දකින සඳහා ප්‍රදේශිකයන් හා මුස්ලිම් ඕයන්වර ගැටි සටන් කළා. ලංකා ඉතිහාසයේ ඉංග්‍රීසි විරුද්ධ පළමු වරද ඇති කරන ලද්දේ මුස්ලිම්වරුයි. මුස්ලිම්වරුන් තුර්කි පක්ෂීය කලඳ උසාවියේ ඉදිරියට යෑමේ අයිතිය ඉල්ලා පළමුවෙන් ඉංග්‍රීසි නීති ක්‍රමයට විරුද්ධ අයිතිවාසිකම් පිළිබඳ සටන ගෙදුනේ නීතිඥ එම්.සී. අබ්දුල් ඛාදර් මහතා. මේ ඉංග්‍රීසි විරුද්ධ කළ සංවිධාන පදනයේ මුල් විදිහ මුස්ලිම්වරු ලංකා නිදහස් පදයට නිතර විශ්වාසාන්ත ජීවත් වෙනවා. ඔවුන් කිසිවකටවත් සමයෙන් පෙන්වා දෙන ද්‍රෝහයන් වුණේ නැහැ. ඉංග්‍රීසි පාලන සමයේ මැතිඅමතිවරුන් මහනුවර රජුට ද්‍රෝහකම් කළ මුස්ලිම්වරුන් රජුට පක්ෂව ඔවුන්ට විශ්වාසවන්තව හිටියා. ඔවුන් වේතනයට සේවක වය නෙවෙයි, රජයේ හා මහජනයාට සේවක කරන්නා වුණා මුස්ලිම්වරු. මඩිගේ කඩවත වැනි දේශ සීමාවන්නේ මුස්ලිම්වරුන් පදිංචි කරවා සතුරන් ඇතුළත් නොවන පරිදි
ඕනලවා එම් ප්‍රදේශ ආරක්ෂා කරවේ ඒ කාලේ ඒ නිසයි. මේ නිසා සිංහල ජනතාව අතර මුස්ලිම් පිළිබඳව හොඳ හිතා වුණා. සිංහල ජනයාගේ නම්වල තම්බි ලිප්පි ආරක්ෂකගේ මරක්කලගේ වැනි නම් ඇතුළත්නේ මේ හේතුවයි. නමස්ය මුස්ලිම්වර විස්තාර හේතුෙන් ලංකාවේ පාලන තන්ත්‍රය කරාගෙන යාමට උත්සාහයෙන්ද පිළිගත දැනගන්න පුළුවන්. ලංකාවේ සමාජී සාවිස්තන්නේ මුස්ලිම්න්ගේ බලතා විකාශ කරන මුස්ලිම්ගේ ජීවන සමාජ සාවිස්තන් අනුගමනය කරගෙන ඔවුන් සාවිස්තරදී අන් සමාජයේ කොටස් අනුගමනය කරන්න පටන් ගන්නවා. ඒ විදිහට බැලුවම ඉස්ලාමයේ යාදම සුදුසුකින්ද ප්‍රමේයයෙන් පසු විශ්වාසන්තව අන්‍යෝන්‍ය ආගම ප්‍රවේශී මිනිසු ජීවත් වුණා. දෙවන විජය බා රජතුම අමතමන්දස මුස්ලිම් වරුන් පස්තනෙක් මතෝරා පත් කරගා. එයින් කෙනෙකු තම ආරක්ෂ එළදරයා අතයෙන් පත් කරගෙන සිටිය. පෝච්ච රාජධානීට ඇසුල්ලු වෙන සීතාවක මහරජුන්ගේ ඔවුන් යුද්ධ සටන්දරම සිංහ රජවරුන් නාවි කණ්ඩායම නැතිවෙන් කැලිකට්ටි තෙවන්නත් සිංහ රජවරුන් සපේ මුළුයේ මුස්ලිම නාවි කණ්ඩාය මදපිටියාවේ මහමුත් සමස්ත මහමුත් කියලා කෙනෙක් මෙහ මනස මහනු මේ වගේ මහනුවර සෙල්ලක් බුදුකින් සිටින් තා විරුද්ධ රජක පහළ වුණේ මුස්ලිම අද සිංහල මුස්ලිම් සම්බන්ධ සාව හේතුවන්නේ එදා සමස්ත මුස්ලිම් සිංහල සෝද සාවය මහනුවරජ දෙව රාජසිංහ ලෝබන්දීමට පැමිණ පුතුගේ පටයෙන් තම ප්‍රාණය කපපට රජ දේරාගත් මුස්ලිම් කාන්තාවගේ රාජ්‍ය විශ්වාස භාවය ඉතිහාසය කන්නකුරන ගියන් සිද්ධිය. සිංහල ජනතාව රජවරුන් තමන් කෙසේ සැලකුවද රස මුස්ලිම්වරුද ඔවුන් කුතු කර දක්වල තියෙන ඉතිහාසය දිහා ගත්තාම ඉතිහාසයේ මුස්ලිම් හා සිංහල අතර ලොකු සම්බන්ධකමක් තියෙනවා. මේ ආගමික සම්බන්ධකමක් බාටුපත් කර ගැනීම දැන් අපි මාස ගන්න. ඉස්ලාම් වරුන්ගේ ආගම අදහන් කිසි කෙනෙකුට බය වෙන්න ඕනේ නැහැ. ඉස්ලාමයේ පේන්න තියෙන ඇති ඇතම් නීති රීති ආගම නීතියින් පමණක් නොවේ. ඒවා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය අංගයන් වෙනවා. මේ සත්‍ය ලංකාවේ අනෙකුත් ජනකොටස්ට දැන හැදෙන අනුගමනය කරනවා. උදාහරණයක් වශයෙන් නියපොතු කැපීම, කෙස් කපා පිරිසිදු කර ගැනීම, ජල ස්නානය, අත්නා කිරීම, හිත පීරීම, ඇතම් ශාරීරික අංගයන් විතර සෝදා පිරිසිදු කර ගැනීම, උළු මුත්‍රා ක්‍රීමෙන් පසු පිරිසිදු වීම, මෙලෙස අපවිත්‍ර හා විස වූ ද ආහාර පිළිස නොගැනීම, අනිවාර්යෙන්ම ශරීර රැසිය යුතු ප්‍රදේශයන් රැසීම, සීලාචාරවන්ත ගෙවල් දරවල් තලා ගැනීම, මේ වගේ නීති රීති තාම ලෙස ප්‍රවත්තිය. ඉස්ත්‍රීනා පොල්තෙන් අතර සම්බන්ධතාව සීමා කිරීම, වාලයින් වන්දනය පුරුදු කිරීම, ආගමික අධ්‍යාපනය අනිවාර්ය කිරීම, සංඝා ප්‍රවෘත්ති වන තවත් මුස්ලිම් සමාජ ක්‍රමයන් අනෙක් අයට හොඳ පිළි එකක් බව තාම පැහැදිලි. ඔවුන් දේවා දැන හෝ නොදැන අනුගමනය කරනවා. මේ සඳහන් නොකළ තවත් යහපත් සමහර කාර්යයන් නම් පෙරසිට මුස්ලිම්වරුන් අමනය කළා. මෙලක මුස්ලිම්වරු නිකම්ම ජීවත් වී අභාවයට යන පිරිසක් නොවේ. සමාජ ජීවත් වන රටටත් සමාජයටත් තම යුතුකම නොපිරිහෙලා ඉටු කළ පිරිසක් බව ඓතිහාසික දුටු අප අනාගතයේද යහපතක් මතා එලෙස ජීවත් වෙමු. සහෝදර වරුනි,
සහෝදරවරුනි එනිසා සිංහල හින්දු කතෝලික කිසිම කෙනෙක් ඉස්ලාම ගැන කතා කරන ඉස්ලාමයේ ගැන ආගමට හැරෙන්න පරිදි නෝනේ නැහැ. ඉස්ලාම වල තරහ අපේ අතර ඇත්තේ වැටකදී අතුන් සම්බන්ධයක් නෙවෙයි. ඉස්ලාම ධර්මයේ ගැන හිතා ඉස්ලාම ධර්මයේ පිහිටි. ඉස්ලාම ධර්මයේ වැළඳලා සැක බය හිතේ දුරන් කරන්න. පහෝ භූත දේව විශ්වාසයෙන් ඇත්තේ ඇත්තලා නියම පිරිසිදු ආගමක්ද ඔබේ අනාගතේ සරුසාර කරගන්න. අද ලෝකයේ සියලුම මුස්ලිම්වරු පස්සේල සලාතේ දෙනකොට එක හඳින් කියන්නේ එකම සූරා එකයි අල්හම් සූරා එක. බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. අල්හම්දුලිල්ලාහ් රබ්බිල් ආලමීන්. අර්රහ්මාන් රහීම්. මාලික් යවමිද්දීන්. ඉයාක නවබුදු ව ඉයාක නස්තයීන්. එදිනත් සිරාතල් මුස්තකීන්. සිරාතල් ලදීන අල්හම්ත අලෙහිම් වෛරිල් මහලූබ් අලෙහිම් වලත්වාලී ආමීන්. මේ අල්හම් සූරා එක තමයි ලෝකයේ මුස්ලිම් මුස්ලිමුන් දෙවියන් වහන්සේ සුබ්හානල්ලාහ් තාලා නමස්කාර පස්වෙනට එක සමානව කියන්නේ. මොකද්ද මේක කියන්නේ? ආකාරනික පරම දයාපර අල්ලාහ් තාලාගේ නාමයෙන් ආරම්භ කරමු. මේ ලෝකයේ සියලු ප්‍රශංසා ලෝකයේ මම කරවානන්න අල්ලාහ් තාලා සතුවේ. දයාලව සීමා රහිත ආදරවන්තයාව ප්‍රතිඵල දින දෙන දිනේ අධිපතියා ඔබය. ඔබම නමදී ඔබෙන් පමණක් උදව්වෙන්න අපයාමා ගීත වනු මැන. එය ඔබ විසින් කරුණාව දයාව පෙන්වූ අයගේ මාර්ගයයි. කෝපයට වාජනය වුවන්ගේ මග හෝ මග වැරදුණු අය ගිය මග නොවේ. ආමේන්. සූරතුල් ෆාතිහා එක කියලා මුළු ලෝකයේම සිටින මුස්ලිම්වරු එකම දෙවි කෙනෙක් එකම විදිහට අදහනවා. අපි ඒ ඉස්ලාම් ධර්මයට පිරිස ඒ ගමන් මාර්ගයේ යමු. ඉන්ෂාල්ලා ඔබේ ශක්තියද ඔබේ උත්සාහයද ඉස්ලාම් ධර්මයට පිරිසෙන්ට ඔබට පිරිසිදු අදහස් උදා වේවායි ප්‍රාර්ථනා. මම දෙවියන්ගෙන් දුවා ඉල්ලනවා. විශ්වාසවන්තයනි සම්පූර්ණ ඉස්ලාමයේ පිරිසෙන් ඒකාන්ගේ පියවර පසුපස ගමන් නොකරන්න. ඇයිද ඔහු නිසකව පැහැදිලිව ඔබගේ සතුරා වන්නේ ඇයි අල්ලාහ් තාලා දේශනා කරලා තියෙනවා. සේතන්ගේ මාර්ගෝපදේශ නිසා අපි හරලව අමතක කරනවා. සම්පූර්ණ ඉස්ලාම් වීම යන්න යන පැහැදිලි කර ගැනීම අවශ්‍ය කරනවා. සමහරෙක් ඉස්ලාමීය නම් ලැබීමෙන් පමණක් නමක් දාගත්ත පමණින් ඉස්ලාමයේ කියන්නේ හිතනවා. තවත් සමහරෙක් මේ සමගම ධර්මච්ඡේදනය කර ගැනීමෙන් ඉස්ලාම වලන්න පුළුවන් කියලා හිතනවා. ඇතමෙක් ඉස්ලාමී පිළිවෙලට ඇඳුම් වැඳීමෙන් ඉස්ලාම වියකි බව හිතනවා. තව කෙනෙක් අලංකාර වූ රැවුලක් ජුබ්බා නමැති වස්ත්‍රයක් සුබ්හානල්ලාහ් යන කලිමාවක් අතේ නවගඩලක් අත්නම් ඔවුන් මුස්ලිම් විය හැකි බව හිතනවා. තවත් සමහරව කල්පනා කරනවා දන් දීමෙන් ඉස්ලාම් වීම. කලිමා, සලාත්, සකාත්, අස්සවම්, හජ් ආදී යුතුකම් පමණක් නොසෙහෙලා ඉටු කළහොත් ඔවුන් සම්පූර්ණ මුස්ලිම් වැඩක බව අපි විශ්වාස කරන්න ඕනේ. නමුත් ඊමාන් නමැති කරන පුණ්‍ය කර්ම වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ.
ඊමාන්‍ය අනු කරුණු හැක් කරන තරයේ විශ්වාස කරන කියා කටින් ප්‍රකාශ කිරීමක් පමණක් නෙවේ. ජීවිතේ අප කතා කරන කියන සෑම ක්‍රියාවකින්ම ප්‍රකාශ වේ යුතුයි. යමෙකු මගේ ගමන් මාර්ගයේ අමනාත් අනුගමනය කරන්නේද ඒ නොමග යන්නේ හෝ දුකට පත්වන්නේ හෝ නැතයි අල්ලාහ් තාලා කවස්සා. අල්ලාහ් තාලා පෙන්වන මාර්ගයේ කුමක්දයි අධ්‍යාත්මය දිහා බලන්න. බෝධිනේ අල්ලාහ් තාලා පෙන්වන මාර්ගයේ ගමන් කරනවා, අලාතේ නොපිළලා ඉටු කරනවා, අක්කාත් දෙනවා, කවුම යදෙනවා. අල්ලාහ් තාලා මට දුක් ජීවිතයක් හොදෙනවායි කලස්තරට පත් වෙනවා. ඒක ප්‍රධාන හේතුව ඉවසීම නොමැති කමයි. අලසකම හා ඊමානයෙන් පුණ්‍ය කර්මයන් රැදීම ආදී මිස අල් කිසිවක් වෙන්නේ නැහැ. උත්සාහය ඉවසීම යන ආදී ගුණාංගයන්ෙන් පරිපූර්ණ අන්නේ නම් දුක්ඛාදර අඩු වෙනවා. එහෙම දුක්ඛාදර වලින් මිදීමට නම් ඉස්ලාමීය ජීවන ක්‍රමයට අනුකූලව ජීවත් වෙන්න. මෙරන් පහ ජීවනයක් සඳහා දෙමව්පියන් ඉටු කළ යුතු යුතුකම් ආස්තක් තියෙන දරුවෙක් මලා බිය වූ විගස අදාන් එකාමත් කියයා කරට දිලීම ආදර කරුණාම නිියුත්ව මොව පිරිකරීම බලුම් රැකයා අවසන් රැකය කලීමාව ජීවට වගවලා ගැනීම හලාලු ආහාරයෙන් පමණක් ඔොන්ට ලබා දී පොහුතුල ගහගුණයන් වර්ධනය කරවීම නිහතමානී ජීවත්වීම මලමුත්‍රා පහත් වීමෙන් පසු ඉස්ලාම් ක්‍රමයට අනුව පිළිබඳ කර ගැනීම පුහුණු කිරීම සත්වන වේදී සලාකයා සෞම්‍ය පුරුදු පුහුණු කිරීම ආගමික දැනුම ලබා දීම කලාලව රැකියාව කේදීම වැරදි කළොත් දඬුවම් කරවීම නිසි වයසෙන් පරපසු සුදුසුකම් කරදී වාදී දෙමව්පියන් දරුවන් කළ යුතුකම් රාජ්‍ය විවාහ වීමෙන් පසු ස්වාමියා දිරිය ස්වාමියාට කළ යුතුකම් පවුල් ජීවිතය කරගෙන ආය ස්වාමනම සමාජයටත් අසමසියන්ටත් දරුවන්ටත් දෙමව්පියන්ටත් සමන්ය කිරිය යුතුකම් වෙනදාමහා රැකියාවන් කළ යුතු ආකාරය විවාහය දික්රසාද ක්‍රමය සාධාරණ පාලන ක්‍රමය වරදි කරුවන්ට දනුවම් පවරන ක්‍රමයන් ආදී ඉස්ලාමීය ජීවන ක්‍රමයේ යප්‍රියතා වැදගත් කරුණු රෝගී අවස්ථාවේ මරණ අවස්ථාවේ මලපසුද බෝමදානයේ කලපසුද ඉතිකලොත් කාර්යයක් කුමක්දයි ඉස්ලාම් ධර්මයේ ඉතා පැහැදිලිව පෙන්වලා තියෙනවා. ඉස්ලාමයේ පරිපූර්ණ ජීවන ක්‍රමයකයි අපි පවසන්නේ නිර්භවය. ඒ නිසයි ජීවිතයේ ඇතිවන ඕනෑම ප්‍රශ්නයකට විසඳුම ආහාර ගැනීමේදී අනුගමන කළ යුතු ක්‍රමය, ආහාර ගැනීමෙන් පසු කළ යුතු වතාව, භෝජන සංග්‍රහයක් නම් අනුගමනය කළ යුතු ක්‍රමය, හැන්දෙන් ආහාර ගත හැකිද, සිසු ආහාර සියෙන් කැපීම, සත්වන් විකා කෑම, ආහාර ගත යුත්තේ කොයි අතින්ද, ආහාර ගැනීමෙන් දැක යුතු අන්දම, ආහාර ගත යුත්තේ තනිවද සාමූහිකවද, දිනපතා කී වේලක් ආහාර ගත යුතුද.
ඒ විදිහට ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ඉස්ලාම් ධර්මයේ තුල තියෙනවා. ඒ අද ලෝකෙ පිළිගත යුතු විශ්වාස සත්‍ය කරා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, ඉස්ලාම් ධර්මයෙන් පිට වෙන ආගමක් නැහැ. ඉස්ලාම් ධර්මයෙන් පිට වෙන ඇදහිමක් ඕකේ නැහැ. ඉස්ලාම් ධර්මයෙන් පිට වෙන දෙවි කෙනෙක් ඕකේ නැහැ. ඉස්ලාම් ධර්මයෙන් පිට වෙන ශක්තියක් ලෝකේ නැහැ. මේ ශක්තිය උරගා බලන්න සරවලදාරි අල්ලාහ් තාලා
හඳුනා ගන්න. ඔහුට සමීප වන්න. උන්වහන්සේ නවදින්න. ඔබේ දෙපා දෙදන හිස නමන්න. උන්වහන්සේ ඉදිරි. එවිට ඔබේ විමුක්තිය, ඔබේ ජීවිත ආලෝකය ළඟා වෙනවා නොනමන. ප්‍රිය සහෝදරය, දෙන්න මේ පණිවිඩය ඔබේ හිතවත් අයට. කියන්න ඔබේ අසල්ල සියලට. පුරුදු කරන්න පණිවිඩයක් ගවා. සර්වබලධාරී අල්ලාහ් තාලා හමුදාගන්නේ කෙසේදයි සොයවා. බහුබූත දේව විශ්වාසයන් තුළින් ඔබ ඈත්තු තරමට ඔබේ ජීවිතය ඒකාකාරීත්වෙන් මිදී සියලු ජීවන ගැටළු වලට විසඳුම් උදා වෙනවා කිසිම සැකයක් නැහැ. ඒ නිසා මිත්‍රවරුනි, ඒක රාශවන්න. ආගම් ભેදයෙන් තොරව Hindu, බෞද්ධ, ක්‍රිස්තියානි සියලුම සහෝදර සහෝදරියන් ඉස්ලාම් ධර්මයේ ප්‍රති පැහැදිලි පිළිසඳු බව නිවැරදි බවට ආගම් තමන්ගේ ආගම ගැන සංක විතක් කරන ඉස්ලාම් ධර්මයේ ප්‍රති ඔබට එවැනි වාසනාවන්ත ආගමික පරිසරයක ජීවත් වීමට පාසනාව උදා වේවායි මා උදේ හවස දෙවියන්ගෙන් දුවා ඉල්ලනවා. මිත්‍රවරුනි, ඉස්ලාමය දැන විශ්වාසයෙන් හා පිරිසිදු ඊමානයෙන් යුතුව අදහිය යුතු උත්තරීතර ධර්මතාවය. ඒ ඉස්ලාම් ධර්මයට ඔබ සිල්සුනවත්, ඔබ ඊමානය, ඔබ විශ්වාසය තහවුරු කරගන්නේ කෙසේද? මා නැවත කසත් ප්‍රතියකින් ඔබට පැහැදිලි කර දෙන තුරු මා අදට ඔබ සමුගන්නවා. ඔබ සමට පරබලධාරී අල්ලාහ් තාලාගේ සේවාශීර්වාදය නොඅඩුව ලැබේවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතු.
ඔව්, ඒ ඔබ අහන්නා කතා කළේ කලක බිත්තු වහන්සේ වශයෙන් තුළ ඉස්ලාම් ජීවිතය වලට යහපත් ජීවිතයක් ගත කරන අපේ සහෝදර අබ්දුල් අසීස් මහතා.
බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. ප්‍රිය සහෝදරයනි, බෞද්ධකයෙකුද සෑහෙන කාලයක් තිස්සේ කරන නිරීක්ෂණයකින් පසුව ඉස්ලාම් ධර්මයේ වැරදගෙන ඒ අදහස් අද්දකේ ඔබ සමග බෙදා ගැනීම මේ කැසට් පටය තුළින් අවස්ථාව ලැබීම ගැන මා අල්ලාහ් තාලාගේ ප්‍රතිමෙන් විශ්වාසයෙන් ගන්නවා. ඒ වගේම මට ලැබී ඇතුළු කාලය තුළ මම කතා කරන බලාපොරොත්තු වෙන්නේ මා ඇදහිය යුත්තේ කවුද, ඔහුගේ ශ්‍රීනාමය විනාශ කරන්නේ කවුද යන්න ගැන පැහැදිලි කිරීමයි. ඒ සමගම එමගින් මා විශ්වාස කරන එකම දෙවියන් වහන්සේගේ ශ්‍රීනාමය ආරක්ෂා කර ගැනීම. ප්‍රිය සහෝදරවරුනි, ඉස්ලාම් ධර්මයේ මූලික අරමුණු ගොඩාක් ගැන මීට පෙරෙන් කතා කර මගේ ඉස්ලාම් සහෝදර අබ්දුල් අසින් මහතාගේ දේශනේ සඳහන් වුණා. ප්‍රථමයෙන් මේ මහතා තරවදාගේ ආශිර්වාදයෙන් ඉල්ලා සිටිමු. දැන් අපි බලමු සත්‍ය වශයෙන්ම අපිට නොදැනීම හෝ නොදැනීම අපි අදහන්නේ කවුද කියලා. මම ලෝකේ බෞද්ධයෙක් සිතමි. අද දක්වා අවුරුදු කෝටි ගණනාවක් කාලයන්තරයක් ඉස්සෙල්ලේ තවත් මිනිස් පරපුර යටතේ මිනිස් පරපුරේ හදවතට ආදිත්‍ය රජුණ එකම දෙවියනේ. ඒ කවුද? ඒ තමයි සර්වබලධාරි දෙවියන් වහන්සේ. ඒකට හොඳම නිදර්ශනක් තමයි එදා සිට අද දක්වා තවත් මිනිස් පරපුර, ඒ කියන්නේ එක එක ජාති කල්වසුතු, ඒ වගේම එක එක ජාති වර්ගයේ විහදවත් තුළ තිබෙන එකම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන කීමක් පමණයි. මොකද අපි ඕනම රටකට ගිහිල්ලා ඕනම ජාතියක් සමග වෙද්දී ඕනම ජාතිය පුද්ගලයෙක් තුළ ඕනම හදිස්සියකදී නැත්නම් අතවරයකදී නැත්නම් ඔවුන්ගේ අවශ්‍යතාවයන්දී ඕන ඉල්ලන්නේ දෙවියන් වහන්සේ. අනේ දෙවියනි, මට මේ ආධාරය කරන්න. අනේ දෙවියනි, මගේ දරුවාගේ අසනීප සනීප කරන්න. නැත්නම් මට මේ කරදරේ ඇයි දෙවියනි උනේ කියමින් ඒ දෙවියන් වහන්සේගේ නාමය නැත්නම් දෙවියන්ට ස්තුතියන්ත වේවා. හටදෙමින් එකම දෙවියන්ට අපි කවුරු අදහන්නේ අපේ යටි හිතින් අපි දැන හෝ නොදැන අපේ යටි හිතින් හෝ අපි උඩු හිතින් හෝ අපි කවුරු අදහන්නේ කියන එක අපිට කිසිම හේතුවකින් ඔප්පු කළ යුතු සාවයක් නෑ. මොකද අපි මේක ඔප්පු කරගෙන ඉවරයි. අපේ හද තුළින් අපි සලකන්නේ, අපි විශ්වාස කරන්නේ, අපි අදහන්නේ ඒකම දෙය කෙනෙක් බව. ඒ වගේම නුඹ මාන සංජුනුවත් නුඹලඟ මා සිටින නුඹේ මුවින් නිතරම මාගේ නාමයෙන් ප්‍රකාශ කෙරෙන ඇත. දැන් ඒ වාක්‍යය ගැන බලන්න. ඒ ස්ථිර වශයෙන්ම කෙරෙන ස්වභාවයක් මේ අපි හැම දිනම තුලින්ම මේ ලෝකවාදී ජනතාව හැම දිනම තුලම ඒ ඉෂ්ට වෙන. ඒ වගේම මෙතන තව එක ප්‍රශ්නයක් දැන් මම කියලා තියෙනවා. මොකද අපි මේ සමාජයේ දැන් නවීන සමාජයේ අපි එක කුල වලට, එක ගෝත්‍ර වලට, එක සුදු සා පාට වර්ගන්න, එක එක ජාතීන් අතරේ මේ බෙදීම තියෙන සමාජයේ. ඒ කියන්නේ මුලින් ඉස්සත් පහත් සමාජ එක එක අන්දමට බෙදී තිබෙන අවස්ථාවක මේ හැමෝගෙම හිතේ හදවත තුළ එකම එක දෙවියන් කෙනෙක් ගැන කොහොමද මේ රෝ උපදිරවද කියන එක. මොකද මනුස්ස වර්ගය තුළ එකෙක් කොටක් බෙදීලා තියෙනවා. ඒ අයට ආවේනික වූ දේවල්, ඒ අයගේ ආවේනික වූ දේවල් ඒ අයගේ හදවත් තුළ ඉපදෙනවා. නමුත් මේ දෙවියන්ගේ නාමය, දෙවියන්ගේ ශ්‍රී නාමය, සනබල්දාරි දෙවියන්ගේ නාමය උත්සාහත් කුල මේ මල බෙදයක් නැතුව හැම බුද්ධයාගේම හද තුළ ගැඹලා දෙනවා. කොහොමද ඒ ගැඹලා තියෙන්නේ කියන එක ප්‍රශ්නය. මොකද ඒකට හේතුව දෙවියන් වහන්සේ තුළ අපේ සුදු සනබල්දාරි දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද්දා වූ මේ මනුෂ්‍යයා සම්බන්ධ කිසිම ભેදයක් කුලයක් උන්වහන්සේ ඇති නොකර තිබෙන බව එයින් මනාව පැහැදිලි වෙනවා. ඒ නේද? ඒ වගේම උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද්දා වූ එකම පුද්ගලයෙක් තුනේ දේවා වූ මේ මනුෂ්‍ය පරපුර දැක්කල මනුෂ්‍ය පරපුරම එක හා සමාන සියලුම දේවා එක හා සමාන මනුෂ්‍යයා කෙනෙක්ගේ බිහිව සියලු මනුෂ්‍ය ජාතිය, මනුෂ්‍ය වර්ගය සියලු දෙනාම එකම වර්ගයේ මනුෂ්‍ය කොටසක්. ඒ කිසිම එදා පළමුවෙනි මනුෂ්‍ය වර්ගය කරන දවසේ සිට අද දක්වාම ඇතුව තියෙන මනුෂ්‍ය වර්ගය සහ සමානයි කියන හැඟීම තුළින් හැඟීමෙන් කරන නිසා ඒ විදිහට හැම මනුෂ්‍යයා තුළම උන්වහන්සේගේ ශ්‍රී නාමයට සමතනක් ලැබෙනවා වගේම උන්වහන්සේගේ බලමහිමේ සමතනක් හැම මනුෂ්‍යයාටම ඇති බව මනාව ඔප් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේට දෙලින්ම උන්වහන්සේ සමග යාත්‍රාවක් මගින් හෝ වැඩමින් මගින් උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමට හැම මිනිහෙකුටම දුප්පත් හෝපත් කුල අඩු කුල වැඩි කුල ඒ වගේ බෙහෙත වලින් බෙදීලා තියෙන ඕනම පුද්ගලයෙකුට අවස්ථාව උන්වහන්සේ දීලා තියෙනවා. මොකද ඒ උන්වහන්සේගේ හැම පුද්ගලයාම උන්වහන්සේගේ නයිවා උන්වහන්සේගේ ගුණයම තුළින් බිහිවෙච්ච අංගයක් නිසා ඒ වෙනද කරන නෑ උන්වහන්සේ. අපිට මේ පැහැදිලි හිතාගන්න විදිහ තියෙන්නේ මේ බෙදීම් හිතා ඒ පැහැදිලි ඔක්කොලා තියෙන්නේ බෙදීම් සියල්ලම ඇතුළත තියෙන මනුස්සයෙක්. මනුස්සයෙක් තමයි මේ බෙදීම් සියල්ලම ඇතුළත තියෙන්නේ. අමතරවද බලදාරි දෙවියන් වහන්සේ කවදාවත් ඒ බෙදීම් ඇති කරන නෑ. එසේනම් උන්වහන්සේට පූජා කිරීමට නැත්නම් උන්වහන්සේ ඇලීමට හැකිවන්නේ උන්වහන්සේගේ තියෙන බෙදා වෙන කරනද කොටස ඉවරමයි. ඒ මේ තමයි අපිට දකින්න ලැබෙන්නේ නෑ. දකින්න ලැබෙන්නේ දකින්න ලැබෙන්නේ සමාජීය වශයෙන් බෙදිච්ච කොටස් වෙන වෙනතෙන් එක එක දේවල් වලට වෙනස් වෙනස් මිත්‍යා සිවිවරුන්ට සහ මිත්‍යා ධර්ම තවන්නට යටත් වෙලා ඒකට විදිහ වෙන වෙන මාර්ග වල. නමුත් ඒ අය තුල දෙවියන් වහන්සේ ඒ අය දෙවියන් වහන්සේගේ මැගින් කිය උපදිරීමට උන්වහන්සේ ඕන් තුල සලකුණු දීලා තියෙනවා. අද්දලට සිදුවලා තියෙන්නේ ඒ අය දෙවියන් වහන්සේ තවුන් කියලා කියගෙන දෙවියන් වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීමට උන්වහන්සේ අදටත් ඔවුන්ට ඉඩ සලසලා තියෙන බව දැනගන්න. ඉතින් අපි කවුද අදහන්නවද, අපි කවුද විශ්වාස කරන්නේ කියන එක අපි කවුරුත් ඔප්පු කරන්න අවස්ථාවක් නැහැ මෙතන. මොකද එදා ඉඳන් අද දක්වා කාලාන්තරයක් පුරුදු කරලා මේ මිනිස් විශාල කෝටි සංඛ්‍යාවක් මිනිස් වර්ගය ආගේ හදවත් තුළින්ම ඔවුන්ව විශ්වාස තුළින්ම ඇදහීම් තුළින්ම තවන් ඔප්පු කරලා හමාරයි. කවුද මේ කවුද අදයේ යුද්ධයේ එකම සර්වදර බලධාරී දෙවියන් වහන්සේ පමණයි අදයේ යුද්ධයේ අලංකෝම වටීතෙන් අදහන්නේ උන්වහන්සේ පමණයි කියලා ඔවුන් ඔප්පු කරලා අපි මාස්වර්ගය ඔප්පු කරගෙන හමාරයි. මේකෙ විශේෂ ඒකේ කිසිම සැකයක් අපිට නැහැ. මෙතන ඊළඟට මොනවද කියන ප්‍රශ්නේ අනුබලනකර අත්‍යවශ්‍යම දෙවියන් වහන්සේ අපේ දෙල්ලේ මනුෂ්‍යයි දෙල්ලේ කියන බලනාරේ බලනාරේට වඩා ළඟින් ඉන්නවා කියලා කියනවා. ඒ තරමට ඔහු අපිට සමීපයි. සමීපයි කියන්නේ ඒ තරමට ඔහු අපි ගැන දන්නවා. අපේ දෙල්ලේ කියන බලනාරේ ගාව යම් කිසි දෙයක් තිබුණොත් ඒ දෙයට නැදෙනි අපිට කිසිම දෙයක් කරන්න බැරි බව තමයි එයින් පෙන්නු කරන්නේ. මොකද දෙවියන් වහන්සේගේ දැන්නෙන් තුර කිසිම දෙයක් මනුෂ්‍යය තුළ සිදු වෙන්නේ නැහැ. ඒ තරමට උන්වහන්සේ අපි යන දන්නවා. දැන් ප්‍රශ්නය බලමු උන්වහන්සේ කවුද කියලා. ඒ උන්වහන්සේ කුමාරකාරද කියලා. මගේ සහෝදරවරුනි, දේවත් කියන්නේ මනුෂ්‍යයට වඩා ඉතා බලවත් තහිනේට පත් වූ තන දේවත්ය. ඒ වගේම උන්වහන්සේට පරබලදාට දෙවියන් වහන්සේට ප්‍රතිමක්ද මරණයක්ද ඇති වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ සදා සාල්ගන්. ඒ වගේම කෑමවල අවස්ථාවක් හෝ මල් පහ කිරීමේ අවස්ථාවක් හෝ ලෙඩක් කරදරයක් දුකක් ඒ වගේ කිසිම දෙයක් උන්වහන්සේට අවස්ථාවේ ඇති වෙන්නේ නැහැ. මොකද ඒ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සුද්ධෝ සර්වබලධාරී සදාකාලික එකම දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේගේ බලධර්ම තුළින් තමයි මේ මුළු ලෝකෙම තියෙන සියලුම ආශය ඉඳලා පොළොව තලය දක්වා ඇති තිබෙනා සියලුම දේවල් පාලනයන්නේ උන්වහන්සේගේ බලමහිමය තුළින්. උන්වහන්සේගේ නෝභයෙන් පිට මේ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. සහෝදරවරුනි, දේවත්වයේ දේව මහිමය දෙවියන් වහන්සේගේ මහිමය තුළ උන්වහන්සේගේ මහිමය තුළ අපි මනසේ පමණයි. මනසයා මාලා දෙන්නේ මනුෂ්‍යක සිටියු නිසා. ඉතින් අපි දේවත්වය ගැන මෙනෙහි කරන විට විශ්වාසයකින් ඇතිකාරී විශ්වාසයකින් යුතු බල සීමානයකින් යුතුව දේවත්වය ගැන කල්පනා කරන්න තරා කල්පනා කරලා විශ්වාසය ඇති කරගන්න ඕන. ඉතින් අපි දේව මහිමය ගැන කල්පනා කරන විට දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දේවල් දේව බල මහිමය අසීමිතයි. සාන්තිට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. නමුත් මනුෂ්‍යයට කරන්න පුළුවන්නේ සීමිත ප්‍රමාණය පමණයි. මොකද උන්වහන්සේගේ මැවීම තුළ අපි මනුෂ්‍යය පමණයි. මනුෂ්‍යයාට ආවේණික වූ දේවල් පමණයි උන්වහන්සේ අපිට කරන්න ඉඩ සලකලා තියෙන්නේ. අනික අපි එතන ගොඩේ සාවුරු කරගන්න ඕන. ඒ අනුව බලන කල කෙටියෙන් අපිට කියන්න පුළුවන් කිරීම මනුෂ්‍යය පමණයි. ගහක් පමණයි. ජලය පමණයි. දෙවියන් වහන්සේ ඒ ආකාරයෙන් පාවලා තියෙන දෙවියන් වහන්සේගේ ප්‍රමත්ත පරිදි උන්වහන්සේ ඒවා ඒ ආකාරයෙන් මවලා දෙන්නේ. එතකොට කවදාවත් ජලයට ගහක් වෙන්න බෑ. ඒ වගේම මිනිසෙකුට කවදාවත් දෙවියෙක් වෙන්න කිසිම හේතුවක් බෑ. මොකද දෙවියන් වහන්සේ මවලා දෙන්නේ මිනිසයා මිනිසෙක් හැටියට. කියන එක අපි හරි හිතට ගන්න ඕන. එතෙන් අපි කල්පනා කරනවා මිනිසයාට කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතභාවය. සීමිතභාවය කියන්නේ අපිට කරන්න පුළුවන්නේ සීමිත කොටසක් පමණයි. දෙවියන් වහන්සේ කරන සියලුම සීල දයක්ම මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් නම් මනුෂ්‍යයෙක් වෙන්නේ නැහැ. එනම් මනුෂ්‍යයා දෙවියෙක් වෙයි. ඉතින් අපිට අත්දැකීම අපේ සිතුලිට අද පෙන්නලා අපිට පේනවා. අපිට දකිනවා. අපිට ඔප්පු වෙනවා. අපි මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් මේ සීමිත කොටසක් විතරයි. ඒ නිසා මනුෂ්‍යයා මිනිසෙක් කවදාවත් දෙවියෙක් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ පමණයි දෙවියන් වහන්සේ වෙන්නේ කියන එක. ඉතින් මට මේ සාකච්ඡාව සිටින් අසන්න සිද්ධ වෙන නිසා අපි ඉක්මන් කරලා මම කතා කරමු. මොකද දැන් ඊළඟට අපි අත්වශයෙන් අපිට සාධිලි වෙලා විශ්වාස වෙලා ඉවරයි. දෙවියන් වහන්සේ කවද දේවත්වය මොකද්ද, දේවත්වයේ මහිමය මොකද්ද, මනුෂ්‍යයාගේ සත්‍යය මොකද්ද, මනුෂ්‍යයාට දෙවියෙක් විය හැකිද නොහැකිද පත්ව ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේම දැන් අපි ලෝකයේ මේ එකම දෙවියන් වහන්සේ අපි හැමෝම කතා කරන්නේ එකම දෙවියන් වහන්සේ කෙනෙක් ගැන. ඒකත් සමහර ජන සමාජවල මොකද මේ මනුස්සයා වශයෙන් ඉදිරි යම් යම් බලතල තුළින් දේවාලය සහ පන්සල් දොරවල් වලට ඉඳගත්තු මනුස්ස දෙවි දෙවි විශ්වාස මනුෂ්‍යයන් මේ ලෝකේ සමාජ කොටස් අරගෙන වංචනික ලෙස මනුස්සලා කිරීමේදී සිටින එක අපි මේකට සාකච්ඡා කරනවා. මොකද මනුෂ්‍යයෙ විසින් ඉපදිච්ච කිසිම මිනිහෙක් දෙවත්වය ලබන්න බෑ. දෙවියෙක් වෙන්නේ නැහැ. මොකද ඒක දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නිසා. ඒ දෙවියන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ මනුෂ්‍යයා කෙනෙක් පමණයි. මනුෂ්‍යයෙක් පමණක් වෙන්න නිසා. ඉතින් ඒ වගේ අපි දැන් බලමු මේ සියලු දේම සියලු දෙනාම අදහන්න එකම දෙවියන් වහන්සේ පමණක්ම බල. මොකද අර අපි ලෝකේ දිහා බලුවොත් ලෝකේ එදා ඉඳන් අද දක්වා ලෝකේ පෞද්ගලිකව ඉඳන් අද දක්වා මේ තවදින සියලුම දේවල් එකම ආකාරයට එකම රටාවකට එකම ක්‍රමයකට එකම නියෝගයකට ක්‍රියා කරන බව තමයි අපිට පේන්නේ තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඒ සියලුම දේ එකම නියෝගයකට නම් එකම නියෝගයකට ක්‍රියා කරන්නේ නම් ඒ එකම නියෝගය දෙන තැනත්තා එකම එක සර්වබලධාරි දෙවියන් වහන්සේ බවයි. ඒ වගේම ඒ එසේ නොවීම මේ ලෝකේ බලේ මේ ආකාරයෙන් එකම විදිහට බලන්න වෙන්නේ නැහැ. මොකද දැන් මේ ගහක පොලයක් හෝ පොලයක් හැදෙනවා, ගහේ පොල හැදෙනවා, කොහේ ස්වභාව සෞන්දර්යයට අනුව එක ලස්සනට පවතින කාලයක් ඊට පස්සේ ඒක වේලිය යනවා, වේලන නැති වෙනවා, නැති වෙලා අභිමත පස් වෙන පොළොවට වැටලා පොළොවට පස් වෙනවා. ඒ සියලුම දෙවියන් වහන්සේගේ එකිනෙක දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ නියම කරන කියන දේවල්. දෙවියන් වහන්සේ නියම කරන තමයි මේ තියෙන්නේ. සිදුවෙන්නේ කියන්නේ. මොකද ඊට කවදාවත් නගිනීරේද නගිනීරෙන් පාරා බඩේෙන් බයන වෙනකොට බඩේෙන් පාරා නගිනීර ගන්නේ නැහැ. නැත්නම් අද උතුරෙන් පාරා වසුනට ගමන් කරන්නේ නැහැ. ඒ බා දුන්න නියෝගයේ ඒ හා සමානෝ ඒ විදිහටම එකම දෙවියන් වහන්සේගේ නියෝගයේ ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ බව තමයි අපිට දැන් අවුරුදු කෝටි ගන්න තිබ්බේ මේක ඔප්පු වෙන්නේ. ඉතින් මේ පෞද්ගලික සියලුම දේවල් මනුෂ්‍යයාට අවශ්‍ය විදිහට ඒ දෙවියන් වහන්සේගේ මහිමේ අවබෝධයක් වෙනකම් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මනුෂ්‍යයා කොච්චර විද්‍යාවෙන් දිනුනොත් මේ ඉරහඳ ගමන් කරන කෙනාවත් මනුෂ්‍යයාගේ ඉපදීමවත් මැරීමවත් නවත්තන්න කිසිම කෙනෙකුට පුළුවන් කමක් නෑ. ඒ සියලු දේම කරන්න පුළුවන්නේ පරබලදාන දෙවියන් වහන්සේට පමණයි. ඉතින් එතන අපි දෙවියන් වහන්සේගේ මහිම අපිට විතර වශයෙන් වටා ගන්න පුළුවන්. මනුෂ්‍යයා කොහොමද දැඟලුවත් ඒ කිසිම දෙයක් අබමණ රේණුවක තරමින්වත් මේ ගහක 12ක් වැටෙන එක අපව නවත්තන්න බෑ මේ මනුෂ්‍යයෙකුට. ඒක තමයි මනුෂ්‍යයාට දීලා තියෙන කොට විතරයි මනුෂ්‍යයාට කරන්න පුළුවන්. ඉතින් සාදරයෙන් අත්‍යවශ්‍යම අපි මේ දැන් කතා කරපු ඉතකේ තියෙන උවද මේ සාධිත කරන්න හදන්නේ මනුෂ්‍යයා මනුෂ්‍යෙක් පමණයි. මනුෂ්‍යයාට පවදාවත් දෙවියෙක් වෙන්න බෑ. දෙවියන් වහන්සේගේ බල මහිමය තුළ ක්‍රියා කරන ක්‍රියාව දානවල් මනුෂ්‍යයාට කවදාවත් කරන්න නොහැකි. ඒ වගේම දෙවියන් වහන්සේ ඉතා බලවත් සරබලධාරී දෙවියන් වහන්සේ එකම එකමයි මේ ලෝකෙටම ඉන්නේ එකම එක දෙවියන් වහන්සේ. ඒ බව කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ තවදරනේ ඊළඟට මාගේ තනිවිඩ මෙන්න මේකයි. දැනට ඉන්දියාව සහ ලංකාව වැනි ප්‍රදේශවල ඒ වගේ තවත් තියෙන ඉන්දියා රටවල් තුල මනුෂ්‍ය පුත්‍රයන් ලෙසින් ඉතිද යම් යම් බලවත් පුළුවන් කාර්කම් වලින් කැපීපෙනි ඔවුන්ගේ සමාජයේ දෙවිවරණය කියාගෙන ඔවුන්ම දෙවිවරණය කියාගෙන කෝවිල් සහ පන්සල් පල්ලි අරගෙන ඒ රටවල සිංහගෙන ඔවුන්ගේ පිළිසු අඳාගෙන ඔවුන් දෙවිවරණයෙන් ප්‍රජබල ඔවුන් දෙවියන්ට නැජරේ මුළු ලෝක මනෝලෝකයේම ඉන්නා වූ තම සබබදාරි දෙවියන් වහන්සේගේ නාමයේ පිළිතුරු කරගෙන ඔවුන් දෙවියන් අපේ හඳුනමින් මේ සමාජයේ දෙවියන් විසින් මවන ලද්දා වූ මනුෂ්‍යයන් මුලා කර ඔවුන් ඒ මනුෂ්‍යයන් මුලා කරනවා. අන්න ඒක ගැන අපි ඒක තමයි හුඟක් අපි සැලකිල්ලෙන් අපේ සැලකිල්ලට වර්ධනය කරන්න ඕනේ. ඉතින් මගේ පණිවිඩය සහ ඉල්ලීම සහෝදරනේ මේ මිත්‍යා දෙවියෝ අපේ ඒක අපේ හදවත් තුළ සන්දාසිත ඉබාසිත සවචන හදවත් තුළ අතුලාන්තයේ ඇති තිබෙනා වූ හැඟීම දෙවියන් වහන්සේ තුළ හැඟීම නැත්නම් අපේ විශ්වාසය කඩ කරන මේ මිත්‍යා දෙවිවරුන්ගේ උගුල්වලි ගලවන්න කියන එකයි ගොළුගී අපි නමන ලද්දා වූ අපේ නිර්මාතෘවරයාව එකම සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙරේ ඇති විශ්වාසය තහවුරු කරගෙන උන්වහන්සේට වන්දනාමාන කරන එක කරන්න කියන එක තමයි මගේ අනිවිදය. ඒ වගේම මුළු ලෝකවාසීන්ගේ මහිමයට පාත්‍ර වූ මෑත යුගයේ දිරුණා ශ්‍රේෂ්ඨ ආගමික නායකයන් කොටස් ඒක ජීවය ගැන කතා කරනවා නම් දැනට අවුරුදු 1500කට විතර ප්‍රථමත් බෞතම බුදු කෙනෙක් ඉන්දියාව දිසේ ඒ දීපේ ඒ කුලයකට ආවෙනක වූ කොට්ටාසයකට ආවෙනක වූ ස්ථානයක ඇති වෙලා උන්වහන්සේ දේශනා කළා. දේශනා කිරීම මොකද්ද? උන්වහන්සේට තව සතියේ මේ අහත්තලයේ පොළොතලයේ දක්වා සියලුම දේ අවත් මහේතාගේ උදවියන් වහන්සේට වන්දනා කරන්න කියලා උන්වහන්සේ කිව්වේ මොකද්ද ගාථාව? ආකාශ රාජ්‍ය වුණාට දේවානාගා මෛත්‍රිකා කියන ගාථාවෙන් උන්වහන්සේ දේශනා කළේ එකම එක දෙවියන් වහන්සේට මේ ලෝකයේ සියලුම දේ හිමි එකම දෙවියන් වහන්සේට පාලකයා වූ දෙවියන් වහන්සේට වන්දනා කරන්න කියලා උන්වහන්සේගේ දේශනා කර මහජනයාට පෙන්වා දුන්නා. ඒ වගේම ඊට අවුරුදු 500 ගණනකට පසු ඒ කියන්නේ දැනට වර්ෂ 1992කට පසු ප්‍රථම වර්ගයේ වැඩවසන මාගේ ධ්‍යානෙ අපගේ ධ්‍යානෙ වර්ගයේ වැඩවසන අපගේ ධ්‍යානන් වහන්සේට එකම ධ්‍යානන් වහන්සේට වන්දනා කරන්න කියලා ජේසුස් වහන්සේ දේශනා කළා. ඒත්සාගේ ක්‍රිස්තු ධර්මයේ ආරම්භණය පිටින් නමුත් ජේසුස්වහන්සේ ඉපදී ජේසුස්වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේ දේශනා කළේදී ස්වර්ගයේ වැඩ සිටින එකම බලවදාරි දෙවියන් වහන්සේට වන්දනා කරන්න කියලා මේ මිනිස්සු හදවතට තියෙන එකම දෙවියන් වහන්සේ වෙතට ඒ ආගමික නායකවරුන් ඒ කාලේ තමින මේ මහ ජනතාව යොමු කරා. මොකද මේ මහ ජනතාවගේ හදවතට තියෙන දේවත්වයේ මහිමය අත්දැකින අවස්ථාව නගරීගෙන යනවා කියන එකට වෙනම අවස්ථාවක් තමයි ඒ කාලවල ඒ දේශාන්තරවල ඒ නායකයන් නදීවරු ජනතාවට නැවත මේ ජීවිතයේ මහිමේ පෙන්වා දෙමින් දෙවියන් වහන්සේට එකම දෙවියන් වහන්සේට වන්දනා කරන්න කියලා ඒ උන්වහන්සේට දේශනා කළා. ඒ වගේම ඊට අවුරුදු 500කට පමණ පසු බලන අවුරුදු 500 මේ ජන සමාජයේ සත්‍යයේ තිබුණ සත්‍ය අපිට පැහැදිලි වෙනවා. මේ මොකද ඉතා කිට්ටු කාලවලදී මේ වගේ දේශනා කරන්න කර්තෘවරුන් ඒ කාලේ ඒ දේශාන්තරවල ඒ දේශාන්තරව මේ වගේ අය දෙවියන් වහන්සේ විසින් අපිට කියලා තියෙන මොකද මේ මනුස්සයාගේ ගැලවීම සඳහා තමයි මේ සම්පූර්ණ වෙන්නේ අපිට ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මහිමය පෙන්වන්න කියලා මේ දෙවියන් වහන්සේට වන්දනා කරන්න කියලා අපිට දේශනා කරලා තියෙනවා. ඒ වගේම බලන්න ඊට අවුරුදු 500කට පුරිත ප්‍රමාණ පසු ඒ කියන්නේ දැන් ප්‍රතිස්ලාමීය වර්ෂයේ 1442 ප්‍රථම මොහොත මුස්තල්ලාල්ලාහ් අලෛහි වසල්ලම් තුමා සබ්බනා ලකල් හම්දු කියා දේශනා කර දෙන්නා වදාරි ඒ සබ්බනා ලකන මේ ලෝකේ පාලකද යනවා මේ ලෝකේ සිල් දෙහිමි රබ්බනා සබ්බ කියලා තමයි මහත්සේට වන්දනා කරන්න කියලා උන්වහන්සේ වෙනවා දුන්නේ. උන්වහන්සේගේ ධර්මයේ එතුමාගේ මුහම්මද්ලාල්ලාහ් අලෛහි වසල්ලම් තුමාගේ ධර්මයේ මුළු ලෝකේ සියලුම ජනතාවට දේශනා කරේ මුළු ලෝකෙන්නේ මේකම දිව්‍යන් වහන්සේ ඒ දිව්‍යන් වහන්සේට වන්දනා කරන්නේ කියලා තමයි උන්වහන්සේ අන්තිම වශයෙන් අවසාන නබිවතෙන් අපිට පැමිණෙන අවසානම ආගම කප්පුවරයවසේ දේශනා කරේ. ඊට පස්ව දැන් අවුරුදු 1900 ගානක් ඊට පස්ව අවුරුදු 1900 ගානක් සිටිනමනුරේ පහළුණේ නැහැ. එතුමා තමයි බුදුහාඳුරුවත් නැත්නම් දේශාසෙත් නැත්නම් මොහොතේ නවා ඒ වගේ කතරුවල දේශනා කළ අනාගත වාක්‍ය තුන අතිගර්භවරයා අවසාන වාක්‍යගර්භවරයා වන මොහොමඩ් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා අපිට අවසාන වශයෙන් දෙන්නා දෙන්නේ මුළු ලෝකෙමයි මේ එකමක දෙවියන් වහන්සේ තුළ පවතින ඒ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරමු කියන දේශනය අපි පොඩ්ඩක් වෙන්නේ දැනට මේ මුළු ලෝකෙම පවතින සත්‍යයන්ම සල්කාගලෝ අපි කියන දේ නම් මුළු ලෝකයේ පාලක එකම එක සර්ව බලධාරී එකිනෙක දිවියන් වහන්සේට ළඟා විය යුතුයි. උන්වහන්සේ තුළින් තමයි අපිට ආත්මය ගැලවීම, අපගේ ආත්මය සුව, අපගේ ලෞකික සුවය හැම එකක්ම තියෙන්නේ උන්වහන්සේ තුළයි. උන්වහන්සේ ඔබ වන්දනාමාන කරන්න කරයිති අපි කරයිත්තේ උන්වහන්සේ එකමක දිවියන් වහන්සේට වන්දනාමාන කිරීමට අපි සියලු දෙනාම බලවිතේ. අපිට දැන් දෙනු කෙනියා සක්සුදක් දෙපෙනියා නම් මොකද මේ අනාගත වස්තු වල නැත්නම් ආගම් නායක ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කියලා දෙනවා අපි ඒක ක්ලොක් කරලා ගංගවල වෙන මාර්ගය අපිට පෙන්වලා තියෙන්නේ සර්වබලධාරී දිව්‍යන් වහන්සේ වෙතට යොමු වෙන්න උන්වහන්සේට වන්දනා කරන්න කියන එකයි. ඉතින් අපිට බලන්න ලෝකේ පවතින සත්‍යාව ලෝකපාලක එකම සර්වබලධාරී දිව්‍යන් වහන්සේට වඳපුදු සත්‍යාව කිරීමට අද කිරීමට සමන්දනා කිරීමට අපි එකම මාර්ගයේ මොහොමඩ් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් පෙන්වා දුන් ඉස්ලාම් ධර්මයයි. එතෙයින් මගේ සහෝදරෝනි අපි සියලු දෙනම ඉස්ලාම් ධර්මය තුළින් දිව්‍යන් වහන්සේගේ බලමහිමේ සොයා ගමන් කරමු. ඉතින් මගේ අවසාන කමේදී අවසානම කොටස වශයෙන් ලෝකේ රජද වියජ දෙවි රූපයෙන් වියජ දෙවි රූප වලින් ඒ ධර්මතාව වල නිදි සියම සත්‍යතාවයෙන් මුළු එකම දිව්‍යන් වහන්සේගේ ශ්‍රී නාමය ආරක්ෂා කරගෙන එතුමාට ඉස්ලාම් ධර්මයේ තුලින් වන්දනා කරනවා. වෙන කිසිම මාර්ගයක් තුලින් උන්වහන්සේට වන්දනා කරන්න බෑ. කරන්න පුළුවන් එකම එක මාර්ගය තමයි ඉස්ලාම් ධර්මය. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු. මේ ඉස්ලාමීය සහෝදර ජමාල් මොහමඩ් ශ්‍රී ලංකා. සහෝදරනි, ඉස්ලාම් ධර්මය සම්බන්ධව ප්‍රියත් නගරයේ තුලදී ඔබට සංවාගෙන ඕනෑම සිංහලෙන් තනාගෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට මාගේ ශ්‍රී ලංකා සහෝදර ඉස්ලාමීය සහෝදර පයිතල් මාතා සූදානම්. කාර්යාල වේලාවන් වලදී ඔබ අමතන්න ටෙලිෆෝන් දුරකථන අංකය 232-421-6. ඔබට තනාගෙන ඕනෑම ප්‍රශ්නයක් ඔබ විසින් යොමු කරන්න. මොකද අපිට ඒ පරිසරම නැහැ. ඒ මාත්මයට ඒ පරිසරම තියෙන ඒ මාත්මය ඉස්ලාමීය නාමයෙන් ඕන අවස්ථාවක ඔබ වෙනුවෙන් කැපවි වැඩ කිරීමට සූදානම්. ඔබට අල්ලාහ් තාලාගේ ආශිර්වාදය තියෙනවා. ඒ වගේම මට කියන්න තියෙන තව දෙයක්, බතා නගරේ අබුල් ඝයි හෝටලේ අසල තියෙන අපේ ඉස්ලාමීය දැනුම මධ්‍යස්ථානය. ඉස්ලාමීය දැනුම රජපාටින් බෝධේ කාල තියෙන cooperative for guidance school කියලා බතාපයි බිල්ඩින් එකට අතල තියෙනවා. ඒක සිංහලෙන් පන්ති අපි පවත්වන දාන සිකුරාදාකම සිකුරාදා ක්‍රම අවස්ථ 6ට ඔබට එහි සම්බන්ධ ඒ කමෙන්ට් එකක් දැවස්න ඔබට හුඟක් මේ සම්බන්ධව දැනුම ලබා ගන්න